යාතේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ පිටකෝට්ටේ පදිංචි ජගත් එදිරිවීර, ෆ්‍රිකන්දා එදිරිවීර, පුතුන් දෙපළවන දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර විසින්. පරලොව සැපත් ඥාති පිරිසවන මෙම උතුම් ධර්මදානයෙන් ජනිතවන මහපුණ්‍ය ශක්තියෙන් අගෝස්තු මස 4 දින වියෝ වූ ආදරණීය පියාණන් වන ලියෝෆ්‍රික් සිල්වා පියාණන්ටත් මෙම උතුම් ධර්මදානයට දායකත්වය දරන පින්වතුන් සියල්ලන්ගේ නමින් පරලොව සැපත් ඥාතීන්ටත් භවගාමී සසර සැපවත්ව නිවන් සුවේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිසවන ජූනි මස 2 දින ජන්මදිනය සමරන නිලෝරි සිල්වා නැගණියට සුභ ජන්මදිනයක් වේවායි ආසිරි ප්‍රාර්ථනා කරනු ලබන අතර ඇයට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවායි ආශිර්වාද කරනවා. මෙම උතුම් ධර්මදානයෙන් ජනිතවන මහපුණ්‍ය ශක්තියෙන් දායකත්වයේ දරන අයට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පී එදිරිවීර පියාණන්ටත්, ගීතාංජලී එදිරිවීර සහ අසුන්දා සිල්වා මෑණියන් දෙපළටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබන අතර උන්වහන්සේටත් සීලම මහා සංඝරත්නයටත් පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාව බෝධිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශකයන්න් වහන්සේගේ දෙමාපියන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලක්වාසී ලෝකවාසී පින්වතුන් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලබත්වා, ධර්මාවබෝධය ලබත්වා. සුමන සමන් දෙවියන් ඇතුළු 33 කෝටියක් දෙවිවරුන්ට මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ අපි බොහෝම කල්යාණ මිත්‍ර පිටකෝට්ටේ පදිංචි ජගත් එදිරිවීර මහත්මයාත්, ප්‍රිකාන්තා එදිරිවීර මහත්මියත්, දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර කියන පින්වත් පුතුන් දෙදෙනාත්. මේ පින්තුන් සිහි කරගෙන මේ උතුම් දේශනාවට එකතු වෙනවා. ඇත්තටම අද ගොඩාක් අය මේ දේශන අහනවා, විමසනවා, හොයනවා, බලනවා. තේයිට ලොකු උනන්දුවක් තියෙනවා මේ දේශනා ගැන. ඉතින් අපේ පින්වත් ජගත් එදිරිවීර මහත්මයටත්, ප්‍රිකාන්තා එදිරිවීර නෝනා මහත්මියටත් මේ කුසල් ජීවිතාවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, ජීවිත අවබෝධය කියන එකත් එක තමයි අපේ ඇතුළාන්තය සංසුන් වෙන්නේ. දැන් අපිට තියෙන්නේ බොහොම නොසංසුන් ඇතුළාන්තයක්. ඒ නිසා අපිට ඇතුළාන්තේ පේන්නේ නැහැ. දැන් අපිට හරියට යථාර්ථය දිරවන්නේත් නැහැ. එච්චර යථාර්ථයෙන් බලනකොට නිකන් පා වෙනවා වැඩි. හේතුව අර අපේ ඇතුළාන්තේ කැළඹිලි සහිත නිසා එහෙම වෙන්නේ. දැන් අපි මේ උණු වතුරයකකින් මූණ බැලුවොත් පිච්චෙනවනේ. ඇයි නටන වතුරෙන් මූණ බලන්න බෑ. පෑදිච්ච වතුරකින් මූණ බලන්න පුළුවන්. ඒ කාලේ මිනිස්සු මූණ බලන්න පාවිච්චි කරලා තියෙන වතුර. ඒ කාලේ මේ කණ්ණාඩි එහෙම තිබ්බේ නෑනේ. ඒතකොට ඒ කාලේ මිනිස්සු කාන්තාව එහෙම මූණ බලන්න පාවිච්චි කරලා තියෙන වතුර දිහා තමයි බලලා තියෙන්නේ. තොර නටන වතුරින් මූණ දිහා බැලුවොත් එයාට මූණ පේන්නෙත් නෑ. අතිරේක අනතුරක් වෙනවා, පිච්චෙන්න ගන්නවා. යන්නේ ඒ වගේ අපි අපේ ඇතුළ බලන්න පටන් ගන්නකොට අපි තුල ඇති වෙන සංයමය වමනා කරනවා. ඒක නැත්තම් මුකුත් කරගන්න බෑ. ඒ සංයමයේ නැති තැනක අපි යථාර්ථයේ කෙරෙහි වමනාවක් තිබ්බත් ඒක එච්චර රුස්සන්නේ නෑ අපිට. ඒක ටික කාලයක් කළාත් එපා වෙලා යනවා. නැන් ගොඩාක් අයට මේ ටික කාලයක් කරනකොට ධර්මාර්ගය එපා වෙනවා. අනේ එපා නොවෙන මට්ටමට අපි තුල ඇතුළාන්තය තුළ අභ්‍යන්තරික සංයමයක් වමනා කරනවා. එතකොට තමයි අපිට ඇතුළාන්තේ පේන්න ගන්න. අර හොඳට පෑදිලා සංසුන් වෙච්ච වතුරකින් මූණ බලන්න පුළුවන් වගේ. දැන් මූණ බලා ගන්න වමනාව තියෙනවා. හැබැයි ආව උණු නටන වතුරෙන් බැලුවොත් එයාට පේන්නේ නැහැ වගේ. උවමනාව තියෙනවා නිවන් දකින්න ඕන, සත්‍ය අවබෝධය කරා යන්න ඕන, මඟඵල ලබන්න ඕන කියලා. නමුත් අපේ ඇතුළාන්තයේ තුල පවතින සංයමයේ නැතිකම නිසාම අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රතිඵල නැහැ. ඉතින් අපිව නිතර නිතර පිච්චෙන්න ගත්තම අපිට එපා වෙනවනේ අය බලන්න. අන්න ඒ වගේ මේ ඇතුළාන්තයේ නොපෙනෙන කමත් අපේ ඇතුළාන්තයේ දෙස බලන්න ගිහින් අපිව පිච්චෙන කමයි, මේ දෙකම අපිව ධර්මයෙන් ඈත් කරනවා. දෙකම ඇත් කරනවා ධර්මයේ. ඒ කියන්නේ ධර්මයෙන් ඇතුළාන්තේ බලන්න ඕන කියලා උවමනාවක් ඔය පින්න තුල්ලාට තිබ්බට වැඩක් නැහැ. ඇතුළාන්තේ බලන්න පුළුවන් මට්ටමට ඇතුළේ සංයමයේ උවමනා කරනවා. ඒක උවමනා කරනවා පින්නත්නි. දැන් මේ පින්න තුමි මාතෘකාවක් විදියට සිහි කරලා තියෙන රූපය විදර්ශනා කිරීමෙන් අවබෝධය කරා යාම පිණිස දේශනාවක් කරන්න කියලා. එහෙම රූපය විදර්ශනා කරන්න බෑ පින්නත්නි. එක පාරටම රූපේ විදර්ශනා කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට රූපේ විදර්ශනා කිරීමේ අර්ථය මොකද්ද? රූපේ විදර්ශනා කිරීමේ අර්ථය තමයි විශේෂ ඥානය. රූපේ විදර්ශනා කිරීමෙන් මෝරන්නේ විශේෂ ඥානය. දෙක පූර්ණ අවබෝධය. තුන කෙලෙස් ප්‍රහීන වීම. එතකොට රූපේ සම්බන්ධ විශේෂ ඥානයක් නැති වුණාම, පූර්ණ අවබෝධයක් නැති වුණාම රූපේ කෙලෙස් ටික කැඩෙන්නේ නැති වුණාට පස්සේ පින්වත්නි අපි අයිති සංසාරේට, අපි නිවනට අයිති නැහැ. එතකොට රූපේ විදර්ශනා කිරීම කියන එක එකපාර කරන්න බෑ. එතකොට අපි ඉස්සලා දැනගන්න ඕන විදර්ශනා ඉලක්කය මොකද්ද කියලා. මොකද්ද විදර්ශනා ඉලක්කය? විශේෂ ඥානය, පූර්ණ අවබෝධය, කෙලෙස් ටික කඩලා දාන එක. ඔය වචන තුන තමයි විදර්ශනාවේ මූලික අර්ථය. දැන් රූපේ විදර්ශනා කරන්න එන කෙනා කලින්ම ඔය වචන තුන දැනගන්න ඕනේ. ඔය වචන තුන දන්නේ නැතුව ඔය මහත්තුරුන්ට විදර්ශනා කරන්න බෑ. ඇයි මම රූපය විදර්ශනා කරන්නේ? මම මොකටද රූපේ විදර්ශනා කරන්නේ කියලා ඔයාලට ඥානයක් තියෙන්න ඕනේ. ඉතින් රූපේ විදර්ශනා කරන්නේ විශේෂ ඥානෙ පිණිසයි, පූර්ණ අවබෝධයේ පිණිසයි, රූප තණ්හාව කඩලා දැමීම පිණිසයි. ඔන්න ඔය වචන තුනක් වෙනුවෙන් තමයි විදර්ශනා වමනා කරන්නේ. එතකොට රූපේ විදර්ශනා කරනවා නම් එයාට තියෙන්න ඕන මේ රූපය සම්බන්ධ විශාල කියවීම් ටිකක් තියෙන්න ඕන. එතකොට රූපේ විදර්ශනා කරන්න කලින් මේ රූපය ගැන හොඳට දැනගන්න ඕන. එතකොට රූපය ගැන යා හොඳට බණ අහලා තියෙන්න ඕන. පළවෙනි එක රූපය ගැන අහලා තියෙන්න ඕන. මොනවාද රූපය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ? රූපය ගැන ඔයාලා බුදුරජාණන්සේ දන්න ටිකමයි මතු කරගන්න තියෙන්නේ. ඔයාලා දන්නවා ඒ ටික. එතකොට රූපේ විදර්ශනා කිරීමෙන් තමයි සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන්. මොකද රූපේ විදර්ශනා කරන එක අපිට ගොඩක් කිට්ටුයි. රූපේ විදර්ශනා කරනවා කියන එක අපිට ගොඩාක් කිට්ටු දෙයක්. ඇයි විදර්ශනා කරන එකට මොකද රූපය හරි ප්‍රකටයිනේ අපට. හැබැයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕන එක දෙයක්. මොකක්ද නෝද? රූපේ විදර්ශනා කිරීමෙන් නිවන් දකින්න බෑ. රූපේ විදර්ශනා කරපු සිත විදර්ශනා කිරීමෙන් තමයි නිවන් දකින්න පුළුවන්. අන්න ඔය කෑල්ල ගොඩක් තැන්වල නෑ. ඒ කියන්නේ රූපේ විදර්ශනා කරා කියලා කවුරත් නිවන් දකින්නේ නෑ. රූපේ විදර්ශනා කරපු සිත විදර්ශනා කිරීමෙන් තමයි නිවන් දකින්නේ. අන්න ඒ කෑල්ල ගොඩක් අයට අමතක වෙලායි තියෙන්නේ. රූපේ විදර්ශනා කරපු සිත විදර්ශනා කරනකොට ඔයාලට විදර්ශනා කරන්න වෙන්නේ නිරාමිස ප්‍රීතිය විදර්ශනා කරන්නයි තියෙන්නේ. ඒක කොහොමද කරන්න කියලා අපි බලමු. එතකොට රූපේ පිළිබඳ ඔය පින්තුන්ලාට දෙපැත්තකින් ඥානයක් තියෙන්න ඕන. එකක් තමයි රූපේ පිළිබඳ බුද්ධ ශාසනයේ පෙන්වන පොදු අර්ථයක් තියෙනවා. ඒක ඔයාලා දැනගන්න ඕන. එතකොට මේ රූපය කියන්නේ මොන රූපේද? මේ රූපය එච්චරයි. එළිය රූප නෙමෙයි මේ රූපය. එතකොට මෙන්න මේ විදර්ශනාවේදී ඔයාලට අදහස් තුනක් සම්බන්ධ අර්ථය යන්න ඕන. ඒ ඔක්කොම දැනගන්නේ ඇයි? රූපේ අභිඤ්ඤත්තර්ථේ පරිඤ්ඤත්තර්ථේ පහණත්තර්ථේ. අර ඉස්සලා කිව්වේ රූපේ විශේෂ ඥානේ, රූපේ පූර්ණ අවබෝධේ, රූපේ කෙරෙහි රූප තණ්හාව කඩලා දානේ. ඒ වෙනුවෙන් තමයි අපි රූපේ විදර්ශනා කරන්නේ ඔක්කොම කරන්නේ. එච්චරයි. නමුත් රූපේ විදර්ශනා කරා කියලා කවුරුත් නිවන් දකින්නද? නිවන් දකින්නේ නැහැ. රූපේ විදර්ශනා කළ සිත විදර්ශනා කිරීමෙන් තමයි නිවන් දකින්නේ. එතකොට තමයි නාම රූප පරිච්ඡේදක ඥානේ කියලා එකක් උපදී. මේ නාම රූප පරිච්ඡේදක ඥාන ඉපදීමෙන් තමයි යම් කෙනෙක් මාර්ගයට එකතු වෙන්නේ. නැත්තම් එයාට මාර්ගයේ වගේ අමාර්ගයේම පේනවා. දැන් හොඳට බලන්න. එතකොට දැන් මේ රූපේ විදර්ශනා කිරීමේ ඉලක්කය මොකද්ද? රූපේ පිළිබඳ විශේෂ ඥානේ, රූපේ පිළිබඳ පූර්ණ අවබෝධය, රූප තණ්හාව අයින් කරලා දාන එක. ඇයි ඔයා රූපේ විදර්ශනා කරන්න කියලා ඇහුවොත් ඔයාලට ඔන්න අදහසක් තියෙනවා. ඊට පස්සේ පින්වත්නි, ඔය පින්නතුලාට තියෙන්න ඕන රූපේ විදර්ශනා කිරීම සෑහෙන්නේ නැති බවට ඔයාලා දැනගෙන ඉන්න ඕන. වඩන්න කලින්ම දැනගෙන ඉන්න ඕන. ඇයි රූපේ විදර්ශනා කළාට නිවන් දකින්න නැත්තේ? රූපේ විදර්ශනා කළ සිත විදර්ශනා කිරීමෙන් තමයි යම් කෙනෙක් මඟඵල අවබෝධය කරා යන්නේ. එතකොට ප්‍රශ්නෙත් ඉවරයිනේ. ඇයි නා රූපයත් විදර්ශනා කළා, නාමයත් විදර්ශනා කළා? නාම රූපම විදර්ශනා කළා වෙනවා. ඒක දෙකයි. ওই කාරණා දෙක ගැන තාපදික මේ තමයි මේ මාතෘකාවට භාවනාවට මොකක් හරි කරනවා නම් එකතු වෙන්න ඕන. ඊළඟට මේ ඉතා වැදගත් දෙයක් තන රූපේ සම්බන්ධ කාරණා තුනක් විතරේ හදන්න ඕන, දැනගන්න ඕන. එක, පළවෙනි එක තමයි රූපය කියන්නේ කුමක්ද කියලා ඔයාලා දන්න දෙයක් තියෙනවා. මොකද්ද දන්න දෙය? රූපය කියන්නේ 24ක රූපයක් තියෙනවා. අපි තුල තියෙන රූපේ 24යි කෑලි. ඒකට අපි කියනවා සූවිසි කියලා. රූපේ 24යි. ඒ 24 හැදිලා තියෙන සතර මහා ධාතුන් ඉතුරු 28යි. රූපේ 28ක් තියෙනවා. එතකොට රූපේ ප්‍රධාන කෑලි 24යි, සූවිසි රූපය. ඒකේ හැදිලා තියෙන්නේ, ඒ 24ම හැදිලා තියෙන්නේ සතර මා ධාතු වෙන නිසා ඒතර 8යි, ඒතර 28යි. රූපේ උච්චරයි තියෙන්නේ. ඔයිට වඩා වෙන මොකක්වත් නැහැ. ඒතර 24 ගැන අපි කලින් දේශනා කීපයක් කරලා තියෙනවා. ඒක ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න සූවිසි රූපය ගැන. එතන මේ 24 තමයි, 24ෙන් තමයි මේ රූපේ හැදිලා තියෙන්නේ. ඒක ගැන හොත්ත දැනුවත් තියෙන්න ඕන. එතකොට ඒ රූපේ ගැන දැනුවත් වීම ඉතාම වැදගත් දෙයක්. එතකොට ඒ 24 ඊට පස්සේ ප්‍රධාන 4 සතර මහා ධාතු, එතකොට 28යි. ওই 28 තමයි අපිට පින්වත්නි මේ ප්‍රත්‍යෝත්පන්නතාවෙන් විමසා ගන්න තියෙන. එතකොට මොකද්ද මේ ප්‍රත්‍යෝත්පන්නතාවෙන් විමස ගන්නවා කියන්නේ? ඒක තමයි ඊළඟ එක. ප්‍රත්‍යෝත්පන්න මේ 24 කෑලි හැදිලා, මේ 24 හැදිලා තියෙන්නේ මොන වගේද කියලා විමසලා බලන්න පටන් ගන්නවා. එනම් විදර්ශනා කරන්න කලින්ම මේ 24 වල හොඳට පොත පෙරලා බලන්න. ඔකට විදර්ශනා මාර්ගය කියලා රේරුකාණී චන්දවිමල මහානායකරුගේ පොතක් තියෙනවා. ඒකේ රූපේ 24 තෝරලා තියෙනවා. එතකොට මේ 24 ප්‍රත්‍යෝත්පන්න தත්වයක් තෝරලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් කර්මයෙන් හැදිලා තියෙන්නේ කොයි කැලි ටිකද? තියෙනවා රූපේ. කොයින්ද හැදිලා තියෙන්නේ? එතකොට ඍතුයෙන් හැදිලා තියෙන්නේ මොන කැලි ටිකද? සිතෙන් උපදින්නේ කොයි කැලි ටිකද කියලා ඒ හාඳුරු හරි ලස්සනට තෝරලා තියෙනවා. ඒක බලා ගන්න අපි මේක මෙතන එක කියන්න යන්නේ නැහැ, අපිට වෙලාව යන නිසා. එතකොට ඔයාලා රූපේ 24ක් තියෙනවා. මේ 24 ප්‍රත්‍යෝත්පන්න தත්ත්වය හොඳට විමස ගන්න ඕනේ. ඒක හොඳට දන ගන්න ඕන. මොකද භාව මේ විදර්ශනා කරනකොට ඒවා ආය පොත් පෙල්ල බල බල විදර්ශනා කරන්න බෑනේ. පොත පෙල්ලනවා, බලනවා, ආයස් දෙක පියාගෙන විදර්ශනා කරනවා, ආය බලනවා, දන්නේ නැති. එහෙම කරන්න බෑ. එනිසා ඔය පින්නතුන්ලා හොත්තට රූපේ ගැන ඉගෙන ගන්න ඕන. එතකොට දැන් මේ රූපේ ගැන ඉගෙන ගන්නකො රූපේ 24යි 24 හැදිලා තියෙන ප්‍රධාන ඒවා 4යි. එතකොට මේ 24 කොහෙන් අතපොත ගෑවත් අර ප්‍රධාන 4 අහුවෙන්නේ. ඒකත් ඇත්ත. මේ 24 කොහෙන් අතපොත ගෑවත් අර 24 අර 4 තමයි අහුවෙන්නේ. මේ 4 ඉන්නේ මේ 24ම හැදිලා තියෙන්නේ. එතකොට මේ 24ක් දැනගන්න ඕනේ ප්‍රත්‍යෝත්පන්න තත්වෙන් විමසා බලන්න. එතකොට තමයි අර්ථ ඒ ප්‍රත්‍යෝත්පන්න තත්වෙන් විමසා බල ඒ මොන වගේ විමසා බැලුවත් වැඩ නැහැ. අර 24 තමයි මේක අර 4 තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මොනවා අල්ලලා බැලුවත් පටවි ධාතුවම යහුවෙන්නේ. සෝත ප්‍රසාදය ඇල්ලුවත් පටවි ධාතුවම යහුවෙන්නේ. එතකොට ඒ කියන්නේ බැලුව බැලමිට ඒක අපි ওই උපමාවකිනුත් අපි පහුගිය කාලේ කිව්වා නිකන් වතුර දිහා බැලුවා මූණ පෙනුනට මූණ අල්ලන්න බෑ වතුරයි යහුවෙන්නේ මූණ පැත්ත වතුර පැත්ත. ඉතින් වතුරෙන් බැලුවාම හොඳට මූණ පේනවා. යම් කෙනෙක් දැන් කණ්ණාඩියෙන් හොඳට මූණ පේනවා බලානිද්දි. නමුත් ඔයාලා කණ්ණාඩිය අත දික් කරාම මූණක් කියලා එකක් අහුවෙන්නේ කණ්ණාඩිය අහුවෙන්නේ. අන්න ඒ වගේ අර 24 අහුවෙන්නේ. ඒ 24 බලන්න වෙන්නේ ඥාණයෙන්. ඒ 24 ඔයාලට අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙන්නේ කොහෙටද? ඥාණයට. ඇයි ඔයාලා අල්ලලා බැලුවොත් එීම අහුවෙන්නේ ආයෙත් හතර මහ ධාතු කණ්ණාඩියෙම අහුවෙනවා වගේ. මූණ අහුවෙන්නේ නැහැ. හැබැයි මොහොතට මූණ පේනවා බැලුවම කණ්ණාඩියේ. නමුත් අහුවෙන්නේ නැහැ කණ්ණාඩියෙමයි අහුවෙන්නේ. මූණක් කියලා එකක් අහුවෙන්නේ නැහැ. එතකොට මූණ අහුවෙන්නේ තමන්ගේ පැත්තට අත දික් කරොත් මූණ අහුවෙනවා. නමුත් අපි කණ්ණාඩිය දිහා බලන කණ්ණාඩිය පැත්තට අත දික් කරොත් අහුවෙන්නේ කණ්ණාඩිය. එතකොට කණ්ණාඩියේ පැත්ත දිහා බලන්නේ නැතුව මූණ දිහා බැලුවොත් මූණ පැත්ත නැත දික් ආහෙන මතක තියාගන්න රූපේ විදර්ශනා කරන්න කලින් මේ 24 තමන්ගේ පැත්තට බලන්න ඕන. මේ 24 එලි මේ 24 දිස බලාගෙන බාහිරට විමසුවොත් ඔයාලට අහුවෙන්නේ ආයේ කණ්ණාඩියම වගේ. පින්වත් නිතා ගැඹුරින් තමන්ව විමසුවොත් අහුවෙනවා අර තමන්ව. අර පේන රූපේ මේ පැත්තෙන් අහුවෙනවා. අන්න ඒ වගේ ඔගොල්ලෝ ගැඹුරින් බැලුවොත් විතරයි මේ 24 අහුවෙන්නේ. නැත්තම් අහුවෙන්නේ සතර මහා ධාතුවමයි. එතකොට මොකද සතර මහා ධාතුන් උපන් උපාදාය රූප 24ක් තියෙන්නේ. උපාදාය රූප කියන්නේ සතර මහා ධාතුන් හටගත්ත කියන එක. සතර මහා ධාතුන් හටගත්ත කියන එකට තමයි උපාදාය රූප කියන්නේ. වෙන මොකකින් වන්නේ මේ අරකින් තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රත්‍යෝත්පන්න தત્ත්වය තමයි දෙවෙනි පියවර. මොකද්ද මේ 24 කොයි කෑලි ටිකද කර්මයෙන් හැදිලා තියෙන. අන්න එහෙම විමසන්න ගන්නවා. මේක එක එක වයින් හැදිච්ච කෑලි තියෙනවා. මේ 24 හොතට මොනවයින්ද කර්මයෙන් හැදිලා තියෙන්නේ, කොයි කෑලි ටිකද ඍතුයෙන් හැදිලා තියෙන්නේ, කොයි කෑලි ටිකද මේ බලනවා. මේ 24 හොතට විමසගෙන බලනවා. මේ 24 හොතට විමසා බලන්න පටන් ගන්න. ඒක තමයි දෙක. දැන් මේ තවම විදර්ශනාව නෑ විදර්ශනාව නෑ. මේ තව මොකක්වත් විදර්ශනාවට අදාළ දේවල් නෑ. මේක තමයි ඔගොල්ලන්ට තියෙන්න ඕන මූලික දත්ත විශ්ලේෂණය. දත්ත ටික විශ්ලේෂණය කරගන්න එපාය. තර්මීමේ අතර මේ ක්‍රමෙම තමයි ලෝකයේ දියුණු පරිශනාගාරවල පවා කරන්නේ. මොකද්ද? ඉස් පරිශනීකදී කරන්නේ මුලින්ම දත්ත විශ්ලේෂණය කරනවා. හරිද? දත්ත ටික විශ්ලේෂණය කරනවා. ඒ දත්ත ටික විශ්ලේෂණය කරලා තමයි පරිශනෙට යන්නේ. බුදුරජාණන් වහන්සේ මේක අතරම මේ න්‍යායන් බටහිර ලෝකෙත් අපින් ගන්න ඇත්ති කියලා මං හිතන්නේ. මුලින්ම බලන්නකෝ රූපේ බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්නනවා. තවම මොකක්වත් කියන්නේ නැහැ. රූපේ தત્ත්වය විතරක් කියනවා. සතර මහා ධාතුන්ගෙන් උපන් උපාදාය රූප 24ක් තියෙනවා. ඒ 24 බෙදලා විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ ලෝකයේ පරිශන ක්‍රමවේද තියෙනවා. ඒ හැම එකකටම පරිශන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේද ඇතුළේ ඊළඟට කරන්නේ මොකද්ද? ඊළඟට තමයි පරිශනණයට එකතු වෙන්නේ. ක්‍රමවේදයක් නැතුව මොකද්ද පරිශනයක් කරන්නේ? ඒ ක්‍රමවේදයේදී කරන්නේ දත්ත රැස් කරනවා. දත්ත එකතු කර ගන්නවා ඉස්සල්ලා. එක පාරටම විනත්නී විශ්ලේෂණය කරන්නේ එකතු කර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ රූපයේ 24ක් බෙදනවා. ඒක උපන් උපාදාය රූප මේ ඒකේ ප්‍රධාන කොටස් හතරකුත් පෙන්වනවා. මේක ගැන ඔයාලට දැනුමක් තියෙන්න ඕනේ. මොකද මේ විදර්ශනා කරන්න වෙන්නේ මේක තමයි. ඒ නිසා ඔයාලට මේ ගැන දැනුමක් තියෙන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි කාරණේ තමයි පින්වත්නි පරිශ්‍රණයට එකතු වෙනවා. ඊට පස්සේ තමයි පරිශනීය නිරීක්ෂණයේ නිගමනයේ කියලා පරිශන ක්‍රමවේදයට යන්නේ. මුලින්ම කරන්නේ මොකද්ද? දත්ත රැස් කරන එක. එහෙනම් ලෝකේ පරිශනවලදී කරන්නේ දත්ත රැස් කිරීම, පරිශනීය කිරීම, නිරීක්ෂණය කිරීම, අන්තිමටම නිගමනයට එනවා. අතට අපේ නිගමනය මොකද්ද? නිස්සරණාර්ථය. නිගමනය කරලා බලනවා භාවනා කර කර. එතකොට මේ නිරීක්ෂණය කියලා අපි මෙතන කියන්නේ දැන් පරිශනීය කියලා කියන්නේ ඇත්තටම විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව නිරීක්ෂණය කියලා කියන්නේ විදර්ශනා ඥානය. විදර්ශනා භාවනාවෙන් උපදින අය තුළ මොකද්ද? විදර්ශනා ඥානයක්. නිගමනයේ තමයි රූප නිස්සරණය. ඇත්තටම මේකම තමයි ලෝකෙ දැන් පාවිච්චි කරන්නේ. ලෝකෙ පාවිච්චි කරන්නේ දත්ත රැස් කිරීම, පරීක්ෂණේ, නිරීක්ෂණේ, නිගමනේ. අපිත් එහෙම තමයි දත්ත රැස් කරනවා, රූපයේ මෙන්න මේ 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 කොටස් තියෙනවා කියලා කියනවා 24ක් බෙදලා. ඉතින් මේ පිනුතු ඔය දන්නවත් ඇත්තටම රූපේ 24කට බෙදලා කතාව දන්නවා. මේක උපන් උපාදාය රූප කියන කතාවක් දන්නවා. ඒක මේ සතර මහා ධාතුන් උපන් බවක් දන්නවා. ඔයාලා මේක දන්නවා. එතකොට මේ දැනුවත්කමෙන් කවදාවත් කවුරුවත් නිවන් දකින්නේ නැහැ. අනිතක තමයි නිවන් දකින්නේ නැති ප්‍රධාන දෙයක් තියෙනවා. ඔය පිනුතුලා නිවනට ඒ මොකද්ද? විදර්ශනා කරපු සිත විදර්ශනා කිරීමෙන් විතරයි සෝවාන් වෙන්නේ. විදර්ශනා කළ සිත විදර්ශනා කරන්න ඇතුව කවුරුවත් හොවන්නවත් වෙන්නේ නැහැ, මඟපල ලබන්නේ නැහැ ඇත්තට. මොකද මේ විදර්ශනා ඥාන උපදින්න ඕන. විදර්ශනා ඥාන උපදිනවා කියලා කියන්නේ පින්වත්නි, විදර්ශනා ඥානෙදි මේ සෝවාන් වෙනවා නම් තියෙන්න ඕන ප්‍රධාන ඥානෙ පැති කිහිපයක් තියෙනවා. සම්මර්සන ඥානෙ තියෙන්න ඕන, නාම රූප පරිච්ඡේදක ඥානෙ තියෙන්න ඕන. සම්මර්සන ඥානෙ නැත්තම් මේ සම්මර්සන ඥානෙට අදාළ ඒවා තමයි මේ හදන්නේ. නාම රූප පරිච්ඡේදක ඥානෙ නැතුව රූපේ විදර්ශනා කළා කියලා නිවන් දකින්න. ඒ නිසා රූපේ විදර්ශනා කරපු සිත විදර්ශනා කරන්නටම ඕනෝය පිනතුන්ලා. නැත්තම් මුකුත් කරන්න බෑ. දැන් ඒතර පළවෙනි එක මොකද්ද? රූපේ 24ක් තියෙනවා. එකෙන් උපන් සතරමා ධාතුන් උපන් උපාදාය රූප කියලා එකට කියන්නේ. හැබැයි මේ ටික මේ ඉන්ද්‍රිය මට්ටමේදී අහුවෙන්නේ නැහැ. ඉන්ද්‍රිය මට්ටමේ අහුවෙන්නේ සතරමා ධාතුන් විතරයි. ඒ නමුත් රූපේ මේ විදිහට දැනුවත් වෙන්නේ බුදුරජාණන් සෝ අදාළ නිසා අපිට ඥානයක් මොකක්වත් නැහැ. ඒ නිසා මේ විදිහට දත්ත රැස් කරගෙන දැන් අපි ඉන්නවා. එතකොට ඒකෙදී දෙවෙනි පියවර තමයි රූපය පිළිබඳ ඒ පුද්ගලයාට හත්ැනකදී ඥානයක් තියෙන්න ඕන. ද රූපී විදර්ශනා කරන්න කලින් තමයි දෙවෙනි කතාව. හත්ැනකදී ඥානය. එතකොට මේ හත්ැනකදී ඥානය මොකද්ද? මේ රූපය කියන්නේ මොකද්ද කියලා දැන් දන්නවා. උපාදාය රූප 24යි, සතර මහා ධාතුයි 28යි. එතකොට 820 රූපයක් තියෙන්නේ. එතකොට රූපේ ඒ වගේම මේ පුද්ගලයා දැනගන්න රූපේ සමුදයාර්ථය දැනගන්න ඕන. මොකද්ද සමුදයාර්ථය? සමුදයාර්ථය තමයි මේ රූප 24 මොනවගින් ඉපදිලා තියෙන්නේ කියලා දැනගන්නවා. උදාහරණයක් විදිහට චක්කු ප්‍රසාදය කියන ප්‍රසාද රූපේ ඉපදිලා තියෙන කර්මයෙන්. ඒක කර්මයෙන් ඉපදිලා තියෙන එක හදන්න බෑ. ඒක ආයෙ ලොකුවට හදන්න බෑ, වෙනස්කම් කරන්න බෑ. වෙනස්කම් කරනවා නම් මහ විශාල වැඩක් කරන්න වෙනවා. එහෙම වෙලෙත් වෙනස්කම් කරන්න බෑ හැමෝටම බෑනේ. ඒ නිසානේ හැමෝටම දිබ්බ චක්කු ඥානය කියලා එකක් උපදින්නේ නැත්තේ. අස අභිභාව දිබ්බ චක්කු ඥානය කියන එක මහරහතන් වහන්සේලාට උපදින්නේ නැහැ. ටික දෙනෙකුට විතරයි ඉපදිලා තියෙන්නේ. එහෙම හැමෝටම උපදින්නේ නැහැ. ජීවහා සම්පස්සේ මෙපින්වත්නි මේ ඒ පුද්ගලයා තුළ ජීවහා සම්පස්සේ කියන එක කර්මයෙන් ඉපදිලා නමුත් ඒක වෙනස් වෙන්න මහ විශාල කුසලතාවයි අකුසලයේ පැත්තෙනුත් ඒක උපදිනවා. කුසලයේ පැත්තෙනුත් උපදිනවා. ඒ කියන්නේ සමහර අයට ditta dhamma vedaniyoma කණ්ඩ ලැබෙන එක නවතිනවා ඒ අකුසලයේ බලවත් වෙනකොට. ඒ අපි ඔය කියන්නේ කතාවට ඔය යා මෙහි කරපු එකක් ඔය. අපි දන්නවනේ ඒ කාලේ කරපුවා ඔය ඒවනේ ওই විපාක විඳින්නේ. එයාට ඔහොම වුණේ නම් එයා මෙහි කරපුවාමයි අපි දන්නවා ඒ කාලේ කරපුවා කී කී කියන්නේ ඇයි. මේ සමහර වෙනස්කම් වෙනවා මේ කුසලයේ පැත්තෙනුයි අකුසලයේ පැත්තෙනුයි දෙපැත්තෙන්ම. අකුසලයේ බලවත් වෙනකොට ඒක වෙනවා හරියට. සමහර අයගේ අකුසල ගාක් බලවත් වෙනකොට මෙහි යා කරපු අකුසලයේ ගොඩාක් බලවත් නම් යා ඒ කියන්නේ මේ වෙලාවෙම වෙනස්කම් වෙනවා. නමුත් ඒක සුළු වශයෙන් මේ වෙලාවෙම අපිට මේ ප්‍රසාද රූපේ ලොකුවට වෙනස් කරන්න බෑ. ලොකුවටම වෙනස් කරගන්න පුළුවන් කමක් නෑ පින්වත්නි. හැබැයි මේ සමහර රහතන් වහන්සේලා මේ සෝත ප්‍රසාදය කියන එක කර්මයෙන් හැදිච්ච ප්‍රසාද රූපය. නමුත් ඉතින් රහතන් වහන්සේලා දිබ්බ සෝත ඥානයත් උපද්දවලා තිනවා. මේ කණ ඇහෙන මට්ටම දෙවියන්ට ඇහෙනවා වගේ හදලා තියෙනවා. ඒ කොහොමද කළේ? ඒක කළේ ඉතින් අර භාවනාව නම් වූ ප්‍රබල කුසලින්. නමුත් හැමෝටම බෑ. දිබ්බ සෝත ඥානය හැම රහතන් වහන්සේටම ඉපදිලත් නැහැ. දෙවියන්ට වගේ ඇහින්නේ නැහැ හැම රහතන් වහන්සේටම. නමුත් සමහර රහතන් වහන්සේලාට ඒක හැදිලා තියෙනවා. ඒකට බලපානවා පරණ මහ විශාල කුසලා කුසල තත්වයන් බලපානවා. යා මිහිවඩන කුසලා කුසල තත්වයිනුත් බලපාලා තියෙනවා. නමුත් පොදුවේ ගත්තොත් 100% වෙනස් කරන්න නම් බෑ. එතකොට අන්න ඒ වගේ අපි බලනවා මේ 24 හැදිලා තියෙන්නේ මොන වගේද කියලා. හොඳට ඔයගොල්ලෝ බලන්න ආයකාරක පොත පෙළලා බලන්න. හොඳට මේ පිටු දෙක කියවගන්න. එතකොට ඉපදුනේ මොන හේතුන් නිසාද කියලා. එතකොට ආහාරයෙන් කොයි ටිකද උපදින්නේ, ඍතුවෙන් කොයි ටිකද උපදින්නේ, ඊට පස්සේ කර්මයෙන් කොයි ටිකද උපදින්නේ කියලා හොඳට මේ 24 ඔය පින්නතුන්ලා විශ්ලේෂණය කරගන්න ඕන. හරි. එතකොට දෙවෙනි එක දැන් ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි රූපේ පිළිබඳ හත්ැනකදී උපදින ඥානය. ඥානයක් තියෙන්න ඕන. රූපේ කියන්නේ මොකද්ද කියලා ඥානයක් තියෙන්න ඕන. ඒක දැනටමත් තියෙනවා. රූපේ හටගන්නේ කොහොමද කියලා ඕන. ඊට පස්සේ දැන් මේ මොන රූපේද? මේ දැන් රූපේ විතරයි. දැන් මේ විදර්ශනාවට ගන්න කොයි රූපේද? මේ වෙලාවේ රූපය. මේ වෙලාවේ රූපේ තමයි අපි විදර්ශනාවට ගන්න. ඊට පස්සේ විදර්ශනා විකාශනය කරද්දී අතීත රූපේ, අනාගත රූපේ, අජ්ජත් බාහිර වශයෙන් විදර්ශනා භාවනාවට. ඒකයිති විදර්ශනා භාවනාවට. ඒ නිසා මේ ඔක්කොම අයිති මේ දැන් රූපයේ විශ්ලේෂණය කරගන්න කතාවට. ඒතර දෙවෙනි එක තමයි ඒ පුද්ගලයන් හත් තැනකදී ඥානෙ. මොකද්ද? රූපය ගැන දැනගන්නවා, රූපේ සමුදය ගැන දැනගන්නවා, රූපේ නිරෝධය ගැන දැනගන්නවා, රූපේ නිරුද්ධ කරන ප්‍රතිපත්තිය ගැන දැනගන්නවා, රූපේ ආස්වාදය ගැන දැනගන්නවා, රූපේ ආදීනවේ ගැන දැනගන්නවා, රූපේ නිස්සරණය ගැන. ඔය හත් තැනකදී හොඳට නුවණ හදා ගන්නවා. මොකද ඉස්සරහට විදර්ශනා කරන්න ඒක උදව්වක්. නැත්නම් විදර්ශනා කරන්න බෑ. එතකොට රූපේ සමුදය දැනගන්නවා, රූපේ නිරෝධය දැනගන්නවා, අර 24 ඉපදිච්ච ඉපදුනේ මොනවාගෙන්ද මොනවදින් කියලා දැනගන්නකොට සමුදය නිරෝධය ඔක්කොම තේරෙනවා. හරිද? එතකොට මේ කර්මයෙන් කොහොමද සමුදය වෙන්නේ, කර්මයෙන් නිරුද්ධ වෙනකොට රූපේ කොහොමද නිරුද්ධ වෙන්නේ ඔක්කොම තේරෙන්න ගන්නවා. ආහාරයෙන් රූපේ සමුදය, ඉතින් මේ වෙලාවේ රූපේ වෙනස් වෙනවනේ පින්නොත්. කෑම ගත්ත ගමන්ම හොඳට ඒ වර්තමාන රූපේනේ අපි බලන්නේ. මේ වෙලාවේ කාපු ගමන් කියන්න පුළුවන්. ආ ඔයා දැන් නේද කාලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඇස් දෙක දිහා බැලුවම කාපු මිනිස්සෙක් ගැන කියන්න පුළුවන්. බීපු මනුස්සයාගේ ඇස් දෙක දිහා බැලුවම කියන්න පුළුවන් ওই මනුස්සයා ඉන්නේ ওই හොඳටම බීලා ඉන්නේ කියලා. ඒ විලාවෙම කනබුණේවට අනු රූපේ වෙනස් වෙනවා. ඒ කියන්නේ බැලූ බැල ඒ කියන්නේ අන්නේ ඒකයි මේ බලන්නේ. එහෙම නැතුව මේ රූපය සම්බන්ධ මේ ඒ පුද්ගලයාට මේ රූපය මේ ඉපදිච්ච රූපය මෞකුසෙන් බිහි වෙච්ච රූපය ඒවා නෙමෙයි. මේ දැන් කොහොමද රූපේ හටගන්නේ, දැන් කොහොමද රූපේ නිරුද්ධ වෙන්නේ කියලා බලනවා. ඒ කියන්නේ ඍතුවට අනුරූපී දැන් වෙනස් වෙනවා. හුඟක් මේ කෙනෙක්ගේ රූපේ දිහා බැලුවම කියන්න පුළුවන් මේ මෙයා නම් ගොඩාක් මේ ග්‍රීස්ම තැනක ඉඳලා ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ තැනක ඉඳලා තියෙන. ලිප ළඟ ඉඳලා ගියම් කියන්න බැරිද? පුළුවන්. ඒ කියන්නේ රූපේ වෙනස් වෙනවා හැම වෙලාවකම. දාඩිය දාගෙන අධික රස්නේ තියෙන තැනක හිටියම රූපේ වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට මේ වර්තමාන රූපේ හොඳට විශ්ලේෂණය කරගන්නවා. ඊට පස්සේ ආ රූපේ ආස්වාදය ගැන බලන. ඒ කියන්නේ රූපේ නිරෝධය ගැන බලන. රූපේ නිරෝධය කියන්නේ මොකද්ද? රූපේ නිරෝධය කියන්නේ අර රූපේ හටගන්න තියෙන හේතු වෙනස් වෙන්න රූපේ වෙනස් වෙනවා. එතකොට වෙන රූපේ නිරන්තරයෙන් වෙනස් වෙන විදියත් එයා දැනගන්නවා. ඒ වෙනස් වීම පදනම් කරගෙන කෙලස් ටික අයින් කරලා රූපේට මූණ දෙනවා. එච්චරයි. ලෙඩ වුණත් වයසට ගියත් මොනවා වුණත් රූපේ පිළිබඳ මැදහත් ඉන්නවා. වැදගත්ම දේ තමයි රූපේ ආස්වාදයේ බලන එක. රූපේ ආස්වාදයක් තියෙනවා. මේ රූපය හොඳට තියාගෙන ඉන්නකොට, හොඳට රූපේ නඩත්තු කරනකොට ඒක ආස්වාදයක් තියෙනවා. ඕනම කෙනෙකුට රූපෙන් ආස්වාදයක් තියෙනවා. එතකොට රූපේ ආදීනවයත් බලනවා. මොකද්ද රූපේ ආදීනවය? මේ රූපේ කොච්චර හොඳට තිබ්බත් අනිත්‍ය වෙලා යනවා. ඒක තමයි ආදීනවය. අඤ්ඤතාභාවී වෙනත් ස්වභාවයකට වෙනවා. රූපේ ආස්වාදයක් නැතුව නෙමෙයි. රූපේ ආස්වාදයක් තියෙනවා. හැබැයි රූපේ ආස්වාදයක් තිබුණාට රූපේ අනිත්‍යයි අඤ්ඤතාභාවී. අඤ්ඤතාභාවී කියන්නේ හැම වෙලාවකම වෙනත් ස්වභාවයකටපත් වෙනවා. රූපේ හැම වෙලාවකම වෙනත් ස්වභාවයකටපත් වෙනවා. ඉතින් හැම වෙලාවකම මේක වෙනවා අඤ්ඤතාභාවී. එතකොට මේ අඤ්ඤතාභාවී ස්වභාවය මේ රූපේ නම් විශ්වාස තියන්න බෑ. හැම වෙලාවකම වෙනස් වෙනවා කියලා ආදීනව දකින්න ඕන. එතකොට රූපේ ආස්වාදේ මොකද්ද? මේ රූපේ සම්පස්සයෙන් රූපේ ස්පර්ශයේ පදනම් කරගෙන මේ අපේ හැදිච්ච ප්‍රධාන රූපේ ආස්වාදයක් තියෙනවා. ආදීනවේ මොකද්ද? අඤ්ඤතාභාවී වෙනත් ස්වභාවයකටපත් වෙනවා හැම වෙලාවකම. සමහරට මේ වෙනස් වීම මරණය දක්වාම මාව අරන් යන්න පුළුවන්. ඊළඟ මොහොතේ මාව මරණය දක්වා අරන් එච්චර වෙනස් වෙනවා. ආ මේකේ ගණ්ඩ නම් මොකක්වත් නෑ. හැම වෙලාවකම වෙනස් වෙනවා. අඤ්ඤතාභාව. එතන ඒ අඤ්ඤතාභාවී ස්වභාවයේ දකින්න එක මොකද්ද? රූපේ ආදීනවේ. ආස්වාදී තියෙනවා රූපේ. රූපේ කෙනෙක් මේ ස්පර්ශ වෙනකොට ආස්වාදයක් තියෙනවා. ආදීනව මොකද? අඤ්ඤතාභාව වෙනත් ස්වභාවයකටපත් වෙනවා. ඒතකොට රූපේ ඇසුරු කරනකොට මෙයා ඒකට තමයි ආදීනවේ දකින්නවා කියන්නේ. අඤ්ඤතාභාවී ස්වභාවයේ. ඒ කියන්නේ හැම වෙලාවකම රූපයේ සම්බන්ධ පිළිපදින්නේ මේක හැම මොහොතකම වෙනස් වෙනවා. හැම වෙලාවකම වෙනස් වීමට නියමිත අඤ්ඤතාභාවී ස්වභාවයෙන් යුක්ත. ඒක තමයි ඒ අඤ්ඤතාභාවී ස්වභාවයේ දකින්න එකට තමයි ආදීනව දකින්නවා කියලා කියන්නේ. ඊළඟට නිස්සරණය. නිස්සරණාර්ථේ ආස්වාද ආදීනව නිස්සරණේ මොකද්ද? මේ අඤ්ඤතාභාවී ස්වභාවයේ පදනම් කරගෙන රූපේ කෙරෙහි පවතින තණ්හාව අයින් කරලා දානවා. රූපේ තියෙනවා, තණ්හාව අයින් කරනවා. රූපේ තියෙනවා, රූපේ කෙරෙහි තණ්හාවෙන් මැදිහත් වීම අයින් කරලා දානවා. ඒක නිස්සරණේ. ඔන්න ඔය විදියට හත් තැනකදී රූපය හොඳට විමස ගන්නවා. හොඳට රූපය හොඳට විමස ගන්නවා. එතකොට ওই දෙක තමයි වෙනලා තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? 24ක් රූපේ සතර මහා ධාතුයි 28යි. ওই 28 හොඳට විශ්ලේෂණය කර ගන්නවා. දෙවෙනි එක තමයි රූපේ හත් තැනකදී විමසලා බලනවා. අර මූලික දැනුමමයි වර්ධනය වෙන්නේ එතකොට. ඒකේ වැදගත්ම දේ තමයි ආස්වාද ආදීනව නිස්තරණ වශයෙන් දකින්න. රූපේ ආස්වාදයක් තියෙනවද? ඔව් තියෙනවා. රූපේ කෙනෙක් ස්පර්ශ වෙනකොට ආස්වාද ජනකයි. රූපේ ආස්වාදයක් තියෙනවා. මේ රූපේ හොඳට කවල පොවල තියාගෙන ඉනකොට ආස්වාදයක් තියෙනවා. එතකොට එනං ආස්වාදයක් තියෙන එක හොඳයිනේ. හොඳයි ආස්වාදයක් තියෙන එක. ප්‍රශ්නේ ආදීනව සහිතයි. මොකක්ද ආදීනවේ? අඤ්ඤතාභාවය. හැම වෙලාවකම රූපේ වෙනත් ස්වභාවයකට පත්. ඒක ඔළුවේ තියාගන්නවා. අඤ්ඤතා වෙනත් ස්වභාවයකට පත්වීම ඇසුරු කරගත්ත, ඒ කියන්නේ වෙනත් ස්වභාවයකට පත්වෙන මට්ටමේ රූපයක් තමයි මම මේ කවල පොවල නාවල අන්දල කරලා තියාගෙන. තවම විදර්ශනා ඥාන මොකක්වත් නැහැ. තවම මොකක්වත් නැහැ. මේ විදර්ශනා ඥානෙට ලෑස්ති කරගන්නවා රූපය. විදර්ශනා ඥානෙ. එතකොට විදර්ශනා ඥාන ඉලක්කය මොකද්ද? විදර්ශනා ඥාන ඉලක්කය තමයි අවිඤ්ඤත්ත භාවය. විශේෂ ඥානෙ රූපය කියන්නේ. දැන් එතකොට විශේෂ ඥානයක් නැද්ද? නැහැ නේ. ඒව භාවනාවෙන් උපදීන්නේ. පරිඤ්ඤත්ත භාව රූපය ගැන පරිපූර්ණ අවබෝධය. පරිඤ්ඤත්ත භාවය. තුන්වෙනි එක අවිඤ්ඤත්ත පරිඤ්ඤත පහනත්. රූපේ සම්බන්ධ රූප තණ්හාව සම්පූර්ණයෙන් අයින් කරන්නේ. දැන් අඤ්ඤතා භාවය වෙනත් ස්වභාවයකට පත් වෙනවා කියලා දැනුමක් තිබ්බට රූප තණ්හාව අයින් වෙලා නැහැ. අපි ඒකට සාධුකාර දෙනවා තමයි. නමුත් ඊට පස්සේ ආයෙත් ආස්වාදේ හොයනවා රූපේ. ඇත්ත ඇත්ත ඔය බවන්සලා කියන එක කියලා ආයෙ ආස්වාදේ හොයනවා රූපේ නිසා. ඉතින් එහෙම වෙලා තියන්නේ විදර්ශනා ඥානෙ නැහැ. විදර්ශනා ඥානෙ මෝරණ විදියට ඒතකොට විදර්ශනා ඥානෙ කියන්නේ භාවනාමය අධ්‍යක්ීම් ටිකක්. හරි? භාවනාමය අධ්‍යක්. තවම ඒවට නැහැ. ඒවට අපි ලෑස්ති වෙමින් ඉන්නවා. මේක ඊට වැදගත් දෙයක් මොකද්ද? එකක් තමයි රූපේ ආස්වාදේ, තියෙන ආස්වාදේ, ආදීන අඤ්ඤතාභාවි වෙනස්. ඒ හැම වෙලාවකම රූපේ ඇසුරු කරනවා. රූපේ ගැන වෙනද වගේම වැඩ කරනවා. හැබැයි ඔළුවේ තියාගන්න යටිහිතේ පොඩි අදහසක්. මොකක්ද ඒ තියාගන්නේ? රූපේ අඤ්ඤතාභාවි වෙනත් ස්වභාවයකටපත් වෙනවා. මේ මගේ දැන් තියෙන රූපේ. එතකොට දැන් හැම මතක තියාගන්න මේ දැනුම දැන් රූපේට විතරයි බලංගු. අතීතයටවත් ඒ විදර්ශනා ඥාණයෙන් තමයි අතීතයට අනාගතයටයි බලන්නේ. ඔයාලා හැම වෙලාවකම දැන් රූපේ දිහා බලනකොට යටිහිතේ පොඩි පොඩි අදහසක් විතරක් තියාගන්නවා. අඤ්ඤතාභාවි රූපේ වෙනත් ස්වභාවයකට පත් වෙනවා ඊළඟ මොහොතේ. ඒක මට පේන්නේ නැහැ තමයි. අයියා රූපේ 24වත් මට පේන්නේ නැහැ. මට පේන්නේ සතර මහා ධාතු විතරනේ පේන්නේ. මට ලේ පේනවා, සෙමසොටු මූත්‍රා පේනවා. නමුත් රූපේ ඉතා සියුම් භාවයන් මට පේන්නේ නැහැ. මොකක්වත් පේන්නේ නැහැ. නමුත් අපිට දැනුමක් විතරක් තියෙනවා. පොඩි දැනුමක් අපිට තියෙනවා. අඤ්ඤතාභාවි. එහෙනම් මොකද්ද රූපයේ සම්බන්ධ නිස්සරණාර්ථය? රූපයේ කෙරේ පවතින චන්දරාගය අයින් කරලා දාන්න ඕන. එතකොට රූපයේ කෙරේ පවතින චන්දරාගය අයින් කරන්න තමයි අපි භාවනා විදර්ශනා භාවනා. ඔන්න ඔය දැනුම දෙපැත්තකින් හදාගෙන තමයි විදර්ශනාවට එන්න ඕන. දැන් යාට තියනවා මේ දත්ත එකතු කිරීමක් තියනවා. දැන් තමයි පරිශ්‍රණයට යන්නේ. ඔය බටහිර ලෝකේ කරන න්‍යාය මේකමයි. දැන් දත්ත රැස් කරලා තියනවා. දැන් පරිශ්‍රණයට යනවා. පරිශ්‍රණය කියලා අපි මෙතන අදහස් කරන්නේ විදර්ශනා භාවනාව. එතකොට නිරීක්ෂණී කියලා අදහස් කරන්නේ විදර්ශනා ඥානෙ. නිගමනී කියන්නේ චන්දරාගයේ දුරුවීම. එච්චරයි. ඔය ටික විතරයි අපිට කරන්න තියෙන්නේ. එතකොට විදර්ශන දැන් ඔන්න ඒ දැන් ඔයාට තියෙනවා දෙපැත්තකින් රූපයේ සම්බන්ධ ඉතා ගැඹුරු නුවණක්, ගැඹුරු ඥානගත වීමක් එයාට තියෙනවා. දැන් එයා භාවනාවට යන්නේ කෙලින්. ඔය ටික නැතුව විදර්ශනා භාවනාව කියලා එකක් කරන්නේ නැහැ පින්නොත් නේ වැඩක් නැහැ කරලා. රූපේ විදර්ශනා කරලා වැඩක් නැහැ. එතකොට දැන් රූපේ යා විදර්ශනා කරන්න ආපු ගමන්ම යා විදර්ශනා පටිපාටියක් හොයා ගන්න ඕට. එතකොට ගොඩාක් ඒ රූපේ විදර්ශනා කරන්න කලින්ම කායानुපසනාව එක පොටක් පාද ගන්න ඕන. ඉතින් මොකද යාට රූපය නිරතුරුව බිඳෙන බවත් මේ රූපය මම වශයෙන් ගන්න බැරි බවත් පිළිබඳ ඉතා ගැඹුරු නුවණක් කරා යාව උසවලා තියන්න පුළුවන් භාවනාවක් වෙන්න ඕන. ගොඩාක් ඔය සක්මන එහෙම කරනකොට ඒක හුඟක් උපදිනවා. හැබැයි එහෙම කළත් වැඩක් නැහැ. සෝවාන් වෙන්න නම් එයාට අනිවාර්යයෙන්ම විදර්ශනා කරපු සිත විදර්ශනා කරන්න ඕන. ඒක නෙවෙයි භාවනා කරද්දී සක්මන් භාවනාවෙම කරද්දී ගොඩාක් සක්මන් කර කර ඉන්නකොට ඇවිදිනකොට හොඳට කකුල පැත්තේ 100 පිටවද පියවර 10ක් 12ක් පාවිච්චි කරන්න ඕනේ යාට. හැබැයි ඉතින් කෝකද හරියන්නේ කියලා අපි දන්නේ නැහැ. දැන් ඔන්න සක්මන් කරනවා. මුලින්ම සක්මන් කරනවා. ඉතින් සක්මන දියුණු කරනවා ටික ටික. කොහොමද? ඇවිදිනවා. නිකන් ඇවිදින බව දැනගෙන ඇවිදිනවා. එහෙට ඇවිදිනවා, මෙහෙට ඇවිදිනවා, එච්චරයි. ඒතර ඇවිදිනකොට මේක gedarat කරන්න පුළුවන් මේක. එතකොට මේ පටන් ගන්නේ රූපේ විදර්ශනාව පිණිස මූලික තත්වයක් දිනු කර ගන්න ඕන අපි. රූපේ පිළිබඳ ඥාන දැනුමක් අපට තියෙනවා. නමුත් අපට අපේම කියලා ඥානයක් නැහෙනේ. එතකොට විදර්ශනා මේ රූපේ විදර්ශනා කිරීමට කලින්ම ඒ පුද්ගලයා විදර්ශනාවට පාදක වෙන සමාධි කුසලතාවයකට යන්න ඕනේ. ඒකට ඔයාලට පුළුවන් ඉරියාපත භාවනාව කරන්න. එහෙමත් නැත්නම් ඔය අසුබය වගේ භාවනාවක් උනත් කරන්න පුළුවන්. රූපේට සම්බන්ධ එහෙමත් ආනාපාන සති උනත් කරන්න පුළුවන්. ආනාපාන සතියේ රූපේට සම්බන්ධයි. ඊට පස්සේ රූපේ තව අපේ තියෙනවා නවසීවතික භාවනාව කියලා මලමිනියක් ඉලක්ක කරගෙන වැඩි ඒක කරන්නත් පුළුවන්. මේ විදිහට අපිට භාවනා ක්‍රම මේ රූපවේ විදර්ශනා කිරීම පිණිස අවශ්‍ය අවකාශයට භාවනා ක්‍රම 14ක් තියෙනවා. ඒ 14න් එකක් අපි කරන්න ඕනේ. මේ 14 ඇතුළෙත් එක එක කොටස් තියෙනවා. එකක් කරාම හරි. 14 ඇතුළෙත් එක එක ඒවා තියෙනවා. ඒකටම අයිති එකක් තමයි රූප සප්තක විදර්ශනාව කියකෙම අපි කියලා තිනෝ මීට කලින් භාවනා ක්‍රම. උන සක්මන පාවිච්චි කරන්න පුළුවන් එයාට. ගෙදර සක්මන් වලු නැහැ. ගෙදර ඇවිදිනවා අපි එහාට මෙහාට. ඒක ඇඟටත් හොඳයි නේ. සාමාන්‍යයෙන් අඩි 20කවත් දුරක් තියෙන්න ඕන. ඉතින් එයා එහෙමීට ඇවිදිනවා. ඇඟටත් හොඳයි ඒක. එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. ඇවිදිනකොට ඒ ඇවිදින එකේ මූලික දේ තමයි දැන් මේ රූපේ විදර්ශනා කිරීම පිණිස උපාය මාර්ගයක් දැන් මේ පාවිච්චි කරන තම විදර්ශනාව නැහැ. එතකොට උඩ මේ නිකන් ඇවිදිනවා. ඇවිදගෙන කෙලවරට යනවා. කෙලවරට ගිහින් හිට ගන්නවා. හිටගෙන අනිත් පැත්තට හැරෙනවා. හැරෙනකොට හිතනවා අනේ මට මේ දිශාවේ කෙලස් මාත්‍ර කෙලස් වලට පොඩ්ඩක්වත් නිමිත්තක් අහුවෙන්න එපා. එහෙම හිතලා හැරෙනවා. හැරිලා ආයේ පැත්තට යනවා ඇවිදගෙන. මොකක්වත් දැන් කපායේ පැත්තේවත් සිහිය පිහිටවගෙන නැහැ. ඊට පස්සේ ඒ පැත්තකට එයා ඇවිදගෙන ගිහින් එයා ඒ පැත්තේදී කල්පනා කරනවා ආයේ හැරෙන්න කලින් කල්පනා කරනවා නවතිනවා. නැවතිලා හැරෙන්න කලින් කල්පනා කරනවා මට කෙලෙස් විතර්කයක් මේ දිශාවේදී හැරෙන පැත්තේදී අනේ මට කෙලෙස් වලට නම් මොකාක්වත් විතර්කයක් හම්බෙන්න එපා කියලා හිතාන හැරිනවා. ඕක තමයි පළවෙනි දවසේ කරන්නේ. ආය ඇවිදිනවා. දැන් මේ මොකටද ලෑස්ති වෙන්නේ? මේ විදර්ශනාව නෙමෙයි විදර්ශනා රූපේ දැන් මේ කය රූපේනේ අරන් යන්නේ හිට පිට. රූපේ විදර්ශනා කිරීම පිණිස අවශ්‍ය ජවයක් ගන්න මොකක් හරි පොටක් පාද ගන්න ඕනේ. දැන් දැනුම තියෙනවා පොත කියවලා බණ ටිකක් අහලා දැනුමක් තියෙනවා රූපේ විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කිරීමෙන් තමයි අභිඤ්ඤත්තරතේ විශේෂ ඥානේ පරිඤ්ඤත්තරතේ පූර්ණ අවබෝධය පහනත්තර රූපේ සම්බන්ධ රූප තණ්හාව කඩාගෙන වැටෙන්නේ. ඒක දැම්ම වෙන්නේ නැහැ පින්වත්. ඒ නිසා අපි මොකද කරන්නේ? හදිස්සි වෙන්න හොඳ නැහැ. මේ ධර්ම මාර්ගයේදී හදිසි වෙන්න හොඳ නැහැ පින්වත්නි. මේ රූපය ඇති මේ පින්වත්නි අවිද්‍යාව කියන්නේ ඔන්න ඕකට. මොකද්ද අවිද්‍යාව කියන්නේ? රූපය ඇති කල්ලි රූපය නිසා රූපේ මත පිවිසීලා සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතිනවා. ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ ඔන්න ඕකට පින්වත්නි. රූපං උපාදාය රූපං අබිනිවිස්ස සංයෝජනාබිනිවේස විනිබන්ධා. පින්වත්නි රූපං සති රූපේ ඇති කල්ලි රූපං සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස සංයෝජනාබිනිවෙස විනිබන්ධ. අපිට තියෙන සංයෝජනේ මොකද්ද කඩන්න? සක්කාය දිට්ඨිය. ඒකනේ අපි කඩන්න ඕන. ඒක තමයි අපි මූණ දෙන ඉතා බරපතල රළු නීවරණේ. ඕක කඩන්න දුම් සමහර අය හිතන්නේ මේ ඕර උද්දම්භාගයේ සංයෝජන කඩන්න ඒක කරන්න බෑ. පින්වත්නි මේ රූප පින්වත්නි මේ වගේ රූපයක් නඩත්තු කරන්න වෙච්ච එක මහ දුකක්. මේ රූපය නිසා පින්වත්නි මොන්න තරම් පීඩාවට පත් වෙනවද අපි? මේ ස්ත්‍රී රූපේ නිසා පුරුෂයා පීඩාවට පත් වෙනවා, පුරුෂ රූපේ නිසා ස්ත්‍රී පීඩාවට පත් වෙනවා. මේ ඊට පස්සේ ඒක ඇතුලේ මහ කනස්සල්ලක් පීඩාවක් තියෙන්නේ. මේ රූපය පින්වත්නි මේ රූපය අපි ඇසුරු කරන්නේ ආස්වාදයේ පිණිසමයි. ඒ නිසා මේ රූපේ විදර්ශනා නොකළ ආස්වාදයෙන් ගැලවෙනවා බොරු. විදර්ශනා නොකළ ආස්වාදයෙන් ගැලවෙන්න බෑ. නිකන් කතා විතරක් ලෝකේ තියෙනවා. අපි කතා කරනවා රූපේ විදර්ශනා කරන්නේ නැතුව ආස්වාදයෙන් අයින් වෙන්න බෑ. ඒ නිසා අපි ආස්වාදයෙන් බැඳෙන ප්‍රමාණය වැඩි වෙන්න විදර්ශනා කරන්න ඉක්මන් වෙන්න ඕන. විදර්ශනා කරන්න ඉක්මන් වෙන්න ඕන. ඉක්මන් නොවුනොත් එහෙම පින්වත්නි අපි වැටෙනවා ඒ කාලේ හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව කලේ එයා හුඟක් මේ පොඩි කා ඇතර මෙයා මහාන වෙන්න හේතුව තමයි මේ බලන මේ දුක. ඉතින් ඒක නෝනා කෙනෙක් හිටියා. එයාගේ කුසට දරුවෙක් ආවා. ආපු ගමම්ම අර මහත්තයා කිව්වා මහත්තයාට මේක හරි ගියේ නැහැ. මහත්තයෙක්ව අපිට මේ කාලේ දරුවෙක් ඕනේ නැහැ කියලා. ඊට පස්සේ මේ කාන්තාව කිව්වා බෑ මේක එහෙම මට දරුවෙක් ඕනේ කිව්වා. අර මහත්තයෙක්ව බෑ එහෙම බෑ කියලා. ඊට පස්සේ මේ දෙන්න අතර රණ්ඩුවක් ආවා. ඊට පස්සේ අර නෝනා අර මහත්තයා මේ කිව්වා මම හෙට යනවා මේ වැඩකට ආයේ මම කවදයිද දන්නේ කියලා. අර නෝනට හිතුණා මේ යන විදියට නම් ආයේ එන පාටක් නැහැ. මෙයා මේ යන්නේ ඉනපායි මේ කතාවෙන් තේරෙනවා නිකන් රුස්සන් නැති වචන කියන්නේ. ආයි මම කවදා එයිද දන්නේ. ඉතින් මේ ඔයා ඔයාගේ වැඩක් බලාගන්න මට කවදා එන්න පුළුවන් වේද දන්නේ. මට ඉතින් මේ යන ගමන මට විශ්වාස නැහැ කවදා එන්න පුළුවන්. ඒකට කියනකොට තේරෙනවා මේ නම් මේ විරසක කමට යන්නේ ආයෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කාන්තාව මොකද කරන්නේ? පිල උඩට වෙලා. බලන්න අවුරුදු 20ක විතර කාන්තාව කොච්චර අසරණද. පිල උඩට වෙලා. ඉතින් මේ කුසත් උස්සගෙන තමන්ගේ මහත්යයින කම්මඟ බලන් ඉන්නවා. පිලට වෙලා කුප්පිලාම්පුවක් පත්තු කරගෙන හඳේලි අතරින් ඈතින් මහත්යයනකම් බලාගෙන ඒ එළි වෙනකම් බලාගෙන හිටියා. ඇස් දෙක නිලංකාර වෙනකම් එයා බලාගෙන හිටියා පාට දිහා. එයාගේ මහත්ය ආවේ නැහැ. උදේ හොඳ හයියක් ගත්තා හිතට. කමක් නැහැ. මම තනියෙන් ඉස්සරහට යනවා. උදේ වෙනකම් එළි වෙනකම් ඇහැරලා බලාගෙන හිටියා පිල උඩට වෙලා. කුප්පිලාම්පුවක් පත්තු කරගෙන ඈතින් හඳේලි අතරින් මහත්යගේ රුව පේනකම් බලාගෙන හිටියා. එළි වෙනකම් ඇහැරලා හිටියා. එයාගේ මහත්ය ආවේ නැහැ. තිමින් බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන මේ කාන්තාව Javaක් ගත කමන්නේ මං තනියෙන් නැගිටිනවා කියලා. ඉතින් යා මේ කුසත් උස්සගෙන ගයක් ගයක් ගාන ගියා මේ මිනිස්සු වැඩ දෙන්න කැමති නැහැ. කිව්වා මේ ගෙවල් වල වැඩ නම් තියෙනවා හැබැයි ඉතින් ඔයාලට මේ කුසකුත් උස්සගෙන වැඩ කරන්න බෑනේ කියලා කිව්වා. ඉතින් එක ගෙදරකට ගින් කෝ අනේ මට පොඩි වැඩක් හරි දෙන්න. ඊට පස්සේ ගෙදර නෝනා මෙයා දිහා බැලලා මේ අනුකම්පාවක් ඇති වුණා. තරුණ අම්ම කෙනෙක් නේ. ඇයි කියලා ඇහුවා. එයා කතාව කිව්වා. ඊට පස්සේ කෝ එහෙනම් උඹට මම වැඩක් දෙන්නම්. හැබැයි මේ පඩි ගෙවන්න බෑ කො කෑම දෙන්නම් කෝ ඇති වෙන්නේ. ඉතින් මෙයාට ඒකත් ලොකු දෙයක් නේ. කණ්ඩ නැතු ඉන්නකොට. ඉතින් මෙයා කණ්ඩ දුන්න. දැන් අර මේ කෑම ලැබෙනවා. කෑම ලැබෙනකොට මෙයා කාලා ඉතින් වැඩ ටික කරනවා. ඉතින් හොඳට වැඩ කරනවා. ඉතින් අර ගෙදර නෝනා කිව්වා එච්චර වැඩ කරන්න එපා කියලා. ඔය කුස උස්සගෙන වැඩ කරන්න එපා එච්චර කිව්වා. ඉතින් වැඩ කරන එක අඩු කළා. අඩු කරලා ඉතින් දරුවා ලැබෙන්න ඉන්නකොට අර කිට්ටු වෙනකොට අර ගෙදර නෝනා හරි කරුණාවන්ත කෙනෙක් ඇක්කුවා වැඩට එන්න එපා කිව්වා. මං ගෙදරට කෑම ඉවන්නම් කිව්වා. අවුරුදු 20ක විතර අහිංසක අම්ම කෙනෙක් තනියෙන් ගෙදර පිදුරු වහපු ගෙක්කට වෙලා දරුවෙක් බිහි වෙනකම් මඟ බලාගෙන ඉන්නවා. ඉතින් අර ගෙදරින් කෑම ඉවනවා, වේලක් කෙවනවා. ඉතින් ලොකු දෙයක් එයාට. ඉතින් දරුවා බිහි වුණා. බිහි වෙලා මාසෙන් විතර ආයෙත් අර ගෙදර වැඩට ගියා. ඉතින් වැඩට ගිහින් ටික කාලයක් ඉන්නකොට මේ ඒ ගෙදර නෝන කියලා තියෙනවා මේ දැන් අර ඒ ගෙවල් බොහොම සල්ලිකාර ගෙවල්. ඒ කාලේ ගෙවල් වල වැඩ කරනවා 10-12 දෙනෙක්. දැන් වුණත් අපි දන්නවනේ දැන් ඔය අපේ දැන් නිකන් සාමාන්‍ය පරම්පරා තුනක් හතරක් ඉස්සර පසට යනකොට වුණත් ඔය ගම්වල ගෙවල් වල සාමාන්‍ය ධනවත් ගෙවල් වල ධනවත් කියන්නේ මහ ලොකු ගෙවල් නෙවෙයි. ඒ ගෙවල් වල 5-6 දෙනා වැඩට ඉන්නවා. අතුපතු ගාන්න වෙනම කෙනෙක් ඉන්නවා, කුසියේ උයන්න කෙනෙක් ඉන්නවා. මේ ගම්වල දැන් පරම්පරා දෙකක් තුන ඒ පිටිපස්සට. ඒ කාලේ දැන් අවුරුදු 2600 කට හැපෙත් එකක් නෙමෙයි කියන්නේ. තේ ගෙදර මේ ගෙවල් වල වැඩ කරනකොට ළමයි ඔක්කොම අරන් ඉන්නේ ගෙවල් වල නෝන්ලා. වැඩට එද්දි අරන් ඇවිල්ලා ළමයි සෙල්ලම් කරනවා, ගෙවල් වල වැඩ කරනවා. කොටසක් අතු ගන්නවා, කොටසක් උයනවා, කොටසක් වංගෙඩි කොටනවා, එක එක වැඩ වී කොටනවා, කොටසක් මේ ගෙවල් වල එළිය පහළිය වැඩ. එහෙම කරනකොට අර මේ අර මනුස්සයාගේ අර අලුතෙන් ලැබිච්ච දරුවා දැන් ටිකක් වැඩි වියර පත්ව අවුරුදු දෙකක් විතර වෙනකොට මේ යන්නේ නැහැ අම්මා ළඟට වෙලා ආඩිලා ඉන්නවා. එතකොට අර ගෙදර නෝන කියලා තිනවා අනේ මේ උඹේ කොල්ලා මේ යන්නේ නැහැ සෙල්ලමටවත්. ඔයාගේ ළමයා හොඳයි මහාන කරන්න කිව්වා. ඉතින් මෙයා මහානකම ගැන දන්නේ දවස මොකද්ද මේ කිව්වේ කියලා ඇහුවා. නෑ මේ ජේතවනාරාම මේ බුදුරජාණන් වහන්සේ වැඩිනවා. ආරාමෙට නම් හොඳයි කිව්වා. හරි සංසුන් නේ මේ ළමයා කිව්වා. ඉතින් මෙයා දරුවත් කිහිලි ගහගෙන ගියා ආරාම්මව හොයාගෙන. මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. ගිහින් මේ ශාලාවේ කොණයකට ලහගෙන හිටියා භාග්‍යතුන් වහන්සේ කියනදී. පැහැදුනා බුදුරජාණන් වහන්සේට. ඉතින් දරුවව ගිහින් බුදුරජාණන්සිට බාර දුන්නා. බුදුරජාණන්ස සාරිපුත්ත හැඳුරුණ දුන මහාන කරන්න කියලා. අවුරුදු 7ක් 8ක් ඇති. ඉතින් මහාන වෙලා මේ අම්මා ගෙදර ගියා. ගෙදර ගිහින් වැඩ කරගෙන හිටියා දරුවා තැරිය ඔළුවෙන්. ඉතින් වැඩ කරගෙන ඉන්නකොට පොඩි හැඳුරු හොඳට පිළිවෙත් පිරුවා. ටික කාලයක් යනකොට මේ පොඩි හැඳුරුණ අවුරුදු 14ක් 15ක් විතර වෙනකොට හිතුණා මහානකම ඕනේ නැහැ මට. හොඳට හිටියා බලන්න සාරිපුත්තයන් වහන්සේ ළඟ මහාන වෙලා සාරිපුත්තයන් වහන්සේගෙන් උපදෙස් අරගෙන මේ පොඩි හැඳුරුට එපා වුණානේ මහානකම. ආය අපින් උපදේශ අරන් එපා වෙන එක අහන්න දෙයක් නැහැ. සාරිපුත්තයන් වහන්සේගෙන් උපදේශ අරගෙනත් මේ ස්වාමීන් වහන්සේ හිටුණා නම් මට මහානකම එපා මං ගෙදර යනවා කියලා. අනේ පින්වත්නි මේ කාලේ ගැන මොන කතාවද? ඉතින් මේ පොඩි හාමුදුරු ගෙදර ගියා. ගෙදර ගිහින් මේ අම්මා එතකොට පිලේ ඉන්නවා වාඩිලා. අම්මට තේරුණා මේ පොඩි හාමුදුරු ආපු විදිය හොඳ නැහැ. අනේ ස්වාමීනි වැඩින්ට මං දානි ටිකක් හදන්නම් කියලා මේ තරුණ අම්මා උයන්ඩ පටන් ගත්තා. උයනකොට කොහොම මේ හදිස්සි වෙන්න එපා කිව්වා. එතට අම්මට ඒ කතාව ඇල්ලුවේනේ. අම්මා කිව්වා එහෙම කියන්න එපා ස්වාමීනි, හදිසි වෙන්න ඕනනේ අපි. බලන්න අම්මා උදව් කළේ ධර්මයට. හදිසි වෙන්න ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ හදිසි වෙන්න කියලා නේ කියන්නේ. අප්‍රමාදී වෙන්න කියලා නේ කියන්නේ. ඒ නිසා ඔබ වහන්සේ කියනවා මට යන්න හදිසියක් නැහැ කියලා. අනේ ස්වාමීනි, හයික්මන්ඩ යන්න. අම්මා කෙනෙක්ගෙන් ඒ කතාව එනවා කියන්නේ ඒ අම්මා කොච්චර බුද්ධිමත්ද. ඊට පස්සේ අර පොඩි හාමුදුරුවෝ කිව්වා මම යන්න නෙමෙයි ආවේ කියලා. මේ අම්මා අඬන්න පටන් ගත්තා. එතකොට අර පොඩි හාමුදුරුවෝ කිව්වා ඒ තේර ගාථාවේ තියෙන අම්මා, ඒ තේර ගාථාවේ තියෙන හරි ලස්සන තේර ගාථාවක් ඒක. අම්මා කෙනෙක් මැරුණාමනේ අඬන්න ඕන. අම්මා කෙනෙක් මැරුණාම අඬන්න ඕන වෙලාවක ඇවිල්ලා ඉන්න මන් දිහා බලාගෙන ඇයි අම්මා අඬන්නේ? ඒ සොනස එහෙම අහන්නේ. එතකොට මේ අම්මා කියනවා අනේ ස්වාමීනි මං නොඅඬා ඉන්නේ ඇයි? ස්වාමීනි ගින්නකින් පිච්චි පිච්චි තිබ්බ දෙයක් බලන්න දුකෙන් පිච්චෙනවා අපි. මේ රූපේ ඇසුරු කරගෙන ආස්වාදයෙන් මුසපත් වෙලා අපි ගිනි අරගෙන අපේ ඇතුළාන්තයේ පිච්චෙනවා. එතකොට මේ අම්මා කියන ලස්සන කතාවක් තියෙනවා අනේ ස්වාමීනි මං අඬන්නේතු ඉන්නේ ඇයි? ස්වාමීනි ගින්නෙන් පිච්චි පිච්චි තිබ්බ දෙයක් ගින්නකට දාලා ගින්නෙන් පිච්චි පිච්චි තියෙනකොට ඒ ගින්නෙන් ආය එළියට ඒක අරගෙන කවුද ස්වාමීනි ආය ඔක ගින්නට දාන්න කැමති කියලා කියනකොට මේ ස්වාමීනන්ට ස්වාමීනන්සේ ධර්ම සංවේගය ඉපදෙලා ගියා. රහත් වෙලා තමයි ගෙදර ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් මතක තියාගන්න ධර්මයෙන් උදව්ව නොලැබුණොත් ආයෙත් ආස්වාදයට අපි යනවා. ඒක නැති කරන්න තියෙන විදර්ශනා ඥාණයෙන් විතරයි. විදර්ශනා ඥාණය නැති වුණොත් සාරිපුත්තහරු ළඟ හිටියත් වැඩක් නැහැ. එතුණ අර පොඩිහාරු කරේ සාරිපුත්තහරුට පැංගෙනක් දෙනවා. ආරාමයේ ඉන්න ස්වාමීන් වහන්සේලාට සංඝෝපස්ථාන කරන ඔච්චරයි කරේ. විදර්ශනා ඥාණය නැති වුණා. එතකොට මොකද උනේ? අවුරුදු 14 වෙනකොට හිතුණා ගෙදර යන්න ඕනේ කියලා. අපිටත් පින්වත්නි මේ මොනවා කළත් විදර්ශනා ඥාණය වඩන්නේ නැති නිසා අපිට හිතෙනවා මේක ඕනේ නැහැ කියලා. මේක එපා මේ කියලා එක වෙලාවක හිතෙනවා. ඒ නිසා මේ ආයතර ආස්වාදයටම අපි වටිනාකම දීලා වෙනද වගේ වැඩ කරගෙන ඉන්නවා. ඕක කරන්න එපා පින්වත්. ඕක අයින් කරන්න තියෙන්නේ රූපේ විදර්ශනා කිරීමෙන්මයි. රූපේ විදර්ශනා කරාම රූප විදර්ශනා ඥාණී උපදිනවා. විදර්ශනා ඥාණයෙන් චන්ද්‍රාගය කැඩිලා යනවා. ඕක තමයි කරන්න තියෙන්නේ. එතකොට දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ රූපේ ගැන කොහොමද වදාලේ? ඇත්තටම අවිද්‍යාව කියන්නේ රූපේ නිසා රූපයට පිවිසිලා සංයෝජනාභිනිවේශ විනිබන්ධ පින්වත්නි රූපේ ඇතිකල් එහෙමයි. අවිද්‍යාව කියන්නේ ඕකට. අවිද්‍යාව කියන්නේ ඕකට. රූපං සති රූපං උපාදාය රූපං අබිනිවෙස සංයෝජනාබිනිවෙස විනිබන්ධ. රූපේ ඇතිකල්ලි රූපේ නිසා රූපේ මතට පිවිසිලා සක්කාය දිට්ඨිකින සංයෝජනේ වැඩෙනවා. ඔය වචන තුන අයින් කරන්න විතරයි ඕන. රූපේ ඇතිකල්ලි රූපේ ඇත කියලා එකක් නැහැ කියලා විදර්ශනාවෙන් දකිනවා. රූපේ නිසා ඉතින් මා උදෙසා ඔබ ඔබ උදෙසා මම කියලා බාහිර රූපයේ දෙස බලන එක අයින් කරලා දානවා. ඒකනි කියන්නේ රූපං සති රූපං උපාදාය රූපං අබිනිවෙස සංයෝජනාබිනිවෙස විනිබන්ධ. රූපේ නිසා රූපේ ඇතිකල්ලි රූපේට පිවිසිලා සංයෝජනවල වෙලීමයි බැඳීමයි ඇති වෙන්නේ. එතකොට රූපේ ඇතිකල්ලි රූපේ ඇත කියන අන්තේ බිඳලා දානවා. ඒ රූපේ කියන ඇත කියන අන්තේ බිඳින්නේ රූපේ විසුරුවා බැලීමේ. තමන්ගේ රූපයේ තමන්ට නොපෙනෙන මට්ටමට භාවනා කිරීම. රූපේ ඉලක්ක කරගෙන භාවනා කරන එක ඉලක්කය මොකද්ද? මගේ රූපේ මට නොපෙනෙන මට්ටම. දැන් ඒකයි උදාහරණයක් විදිහට කිව්වේ. දැන් මුල් දවස්වල අපි කරනවා, එක දවසක් කරනවා, මේක දවස් 30ක විතර පොඩි සැලැස්මකට යන්න පුළුවන්. මොකද්ද කරන්නේ? ඇවිදිනවා. ඉදාට කරන්නේ මොකද්ද? වෙනම ව්‍යායාම ඕනත් නැහැ. අඩි 20ක විතර සීමාවක් ලකුණු කරගෙන මෙන්න මේ ගාන දුර කියලා තමන්ගේ ඔළුවෙන් හදාගන්නවා. මනින්න ඕනේ නැහැ. ඊට පස්සේ ඇවිදිනවා. ඇවිද්දලා එහා පැත්තට ගිහින් මොකුත් කරන්නේ නැහැ. සිහියෙන් ඇවිදිනවා නිකන්. ඇවිදලා යහ කෙලවරට ගිහින් අනිත් පැත්තට හැරෙනවා. හැරෙනකොට හිතනවා අනේ මේ දිසාවෙන් මට කෙලෙස් මාත්‍රයක්වත් උපදින්න එපා. නිමිති අහුවෙන්න එපා. හැරෙනවා. ඊට පස්සේ ආයෙත් කෙලවරට යනවා. එතන ගිහින් නවතිනවා. නවතලා හිතට අදිෂ්ඨානය ගන්නවා මේ මං හැරෙනකොට අනිත් පැත්තේ දිසාවේ හැරෙන දිසාවේ ඇතුලේ අනේ මට කෙලෙස් මාත්‍රයකටවත් උදව්වක් ලැබෙන්න එපා කියලා හිතාන හැරෙනවා. ඕක තමයි දවසක් කරන්න ඉච්චරයි. වෙන භාවනා නැහැ වෙන මොකුත්. මේ භාවනා කියලා මුතුෙන් ලොකුවට එකපාර කරන්න එපා. එහෙම කරන්න බෑ. ඒක කාලයක් කරලා පුරුදු වෙන්න ඕන. ඒතර මුල් දවස් 3ක් විතර මොක කරන්නේ? ඇවිදිනවා, කෙලවරට යනවා, කෙලවරට ගින් හැරෙනකොට විතරක් හිතක් උපද්දව ගන්නවා. මොකද්ද? අනේ මේ දිසාවෙන් නම් කෙලස් මාත්‍රාගයට උපකාර කරන කෙලස් මාත්‍රයකටවත් නිමිත්තක් මට පේන්න එපා. ඇහින්න එපා. මේ දිසාව මේ පැත්තෙන් ඇහින්න එපා කියලා හිතාගෙන හැරෙනකොට ඕක උපද්දවගෙන ආයෙ හැරිලා ඒ කෙලවරට එනවා. ඒ කෙලවරට ඇවිල්ලා අනිත් පැත්තට හැරෙනකොට අර සිතුවිල්ල උපද්දව ගන්නවා. හැරිලා ආයෙ අනිත් පැත්තට යනවා. ඔන්නෝම ඇවිදිනවා. දවස් 3ක් විතර ඕක කරන්නේ විදර්ත දෙමි මොකද්ද මොකටද මේ ලෑස්ති වෙන්නේ? රූප විදර්තනාවට ලෑස්ති වෙන්නේ පින්වත්නි. ඉතින් මේ ලෑස්ති වෙන්නේ නැතුව කරන්න එපා. එක පාරට මේ බනහලකින් හෙට ගිහින් ඕක කරන්න එපා පින්වත්නි. කරන්න බෑ, කරන්න පුළුවන් ප්‍රතිඵල නැහැ. ලංකාවේ මිනිසුන්ට ප්‍රතිඵල නැත්තේ ඒකයි. ඊට පස්සේ එහෙම ඇවිදලා දෙවෙනි දවසේ තමයි පටන් ගන්න. ඊට පස්සේ තවස් 3ක් විතර ගියාට පස්සේ රූපේ ඇවිදිනකොට පාදයේ ඉස්සලම ඔසවනවා තබනවා යන්නේ නැහැ. වම් දකුණ වම ඔච්චරයි බලන්න. දකුණ වම කියන එක පැත්ත විතරයි සිතුවිලි මොකුත් ගන්න නැහැ ඔළුවට. වම දකුණ කියන එක විතරක් ඔළුවට ගන්නවා. වම් පාදයේ ඔසවනකොට වම කියලා ගන්නවා. දකුණු පා ඒක තියලා දකුණු පාදයේ ඔසවනකොට දකුණ කියලා හිතනවා. ඒකල අර අරකම කරනවා. අර හැරෙනකොට මුලින් කරි දවස් 3ක් ඒකත් කරනවා. ඒක කරලා ආයෙ හැරිලා ආයෙත් වම දකුණ කියලා ඇවිදිනවා එච්චරයි. ඒතර වම දකුණ කියලා භාවනා කරලා කවුරුන් නිවන් දකීද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේ වචන ටික විතරක් අහගෙන ඉන්නේ. එහෙම නිවන් දකින්න බෑ. මේ දැන් මේ විදර්ශනාව පිණිස තමන්ගේ කය කායානු කායගත සතිය ලෑස්ති කරගන්නවා. ඊට ඔකත් දවස් 3ක් කරනවා. ඊට පස්සේ ඊළඟ දවස් 3 දැන් දවස් 6යි. ඊළඟ දවස් 3ේ වම දකුණ කතාව අයින් කරලා දානවා. අයින් කරලා පාදය ඔසවනවා තබනවා කියලා විතරක් හිතනවා. දකුණ වම් බලන්නේ පාදේ ඔසවනවා තියනවා උස්සනවා තියනවා ඔච්චරයිනේ. කකුලට කරන්න පුළුවන් ඔසවනවා තබනවා ඔච්චරයි. ඒක දවස් 3ක් කරනවා. දැන් මේ මොකද්ද කර රූප විදර්ශනාවට ඇතුළ ලෑස්ති කරගන්නවා. වම දකුණ කියලා නෙමෙයි දැන් බලන්නේ. දැන් 6 ඉඳලා 9 වෙනකන් දවස් 3 මොකද කරන්නේ? පාදේ ඔසවනවා තබනවා ආයෙත් හැරෙනකොට හැබැයි අර මුල් දවස් 3ේ කරපු එක කරනවා. මොකද්ද හැරෙනකොට හිතනවා මේ පැත්තෙන් නම් කෙලස් වලට නම් මොකක්වත් නිමිත්තක් අහුවෙන්න එපා කියලා හිතාගෙන හැරෙනවා අනිත් පැත්තට. ඊට පස්සේ ආයෙත් ඔසවනවා තබනවා කියන ආයෙත් ගිහින් හිතනවා කෙලස් වලට නම් මේ හැරෙන බැල්ම ඇතුලේ හැරිලා හැරෙනකොට අනේ කෙලස් වලට විතර්කයක් උපදින්න එපා කියලා හිතාන වෙදිනවා. ඉතින් ඇඟටත් හොඳයි ඕක, හරිම හොඳ දෙයක් ඒක. කායික සුවතාවීකුත් තියෙනවා. ඉතින් ඕක කරනවා, ටික දවසක් කරනවා. මම මේ අඩි 20ක විතර සීමාවක් ලකුණු කරගෙන ඕක කරනවා. අනේ පින්වත් නී ඇඟේ ලෙඩ වලට හරි හොඳයි නී එක භාවනා විදර්ශනා ඥාන පැත්තකින් තියන්නේ. කොච්චර තමන්ව සුවපත් වෙනවද දවසට හරියටම කළොත් එහෙම පින්වත් නී එයා පියවර 2000ක් 3000ක් ඇවිදිනවා. එතින් පින් නිකම්ම තමන්ගේ ගෙදර ඉස්සරහ ඇවිදලා තියෙන්නේ. මිනිස්සු එක එක ඒවා කියાવી වටේ ඉන්න අය කියાવી අන්නරයාගේ ඔළුව නරක් වෙලාද කොයිද ගේ ඉස්සරහ ඇවිද ඇවිදින්නවන්නේ. ඉතින් මේ රටේ ඉන්න මිනිස්සු මොනවා කිව්වත් අපිට මොකද පින්වත් නී? මේ අපි ධර්මී නාමයෙන් කරණේවා ලෝකේට හුස්සන්නේ නැහැ. මේ ලෝකයට හරියන විදියට ඕගොල්ලෝ ඉන්න එපා මිඳුලේ. ලෝකයට හරියන විදියට ඕගොල්ලෝ ඉන්න ඕනේ නැහැ. ලෝකේ ලෝකයට ඕන විදියට හිටපුවාවි ඔබ ධර්මීට ඕන විදියට ඉන්න පින්වත්නි. එතකොට 3 ඉඳලා 6 ඉඳලා 9 වෙනකන් දවස් 3 යා කරන්නේ ඔසවනවා තබනවා. ඊට පස්සේ ඕක දැන් ටිකක් දෙවුණු වෙනකොට 9 ඉඳලා 12ට දවස් 3 මේක කරන්න පින්වත්නි. ලංකාවේ කවුරු හරි ඉන්නෝ නම් මේක කරලා බලන්න. මේ වගේ හුඟක් ප්‍රතිඵල තියෙනවා. දැන් මේ තවම මොකද්ද කරන්නේ? රූප විදර්ශනාවට රූපයෙන් සූදානම් කරනවා. මේ ඇඟ ලෑස්ති කරගන්නවා. මොකද පින්වත්නි රූපයෙන්මයි රූපයෙන් නසන්න තියෙන්නේ. දැන් මේ රූපයෙන් නසන්න රූපය ලෑස්ති කරනවා. ඇඟ ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ 9 ඉඳලා 12 වෙනකන් දවස් 3 මොකද කරන්නේ? එයා ඇවිදිනකොට මේ ඇවිදිනකොට පාදයේ ඔසවනවා ගෙනියනවා තියෙනවා. ගෙනියන බවක් දකින්නවා හිතින්. ඒක කරන්න පුළුවන් දැන් දවස් 9ක් මේකට හුරු වෙලානේ හිත. දැන් කරන්න පුළුවන් ඕක. පාදේ ඔසවනකොට ගෙනියන බවක් දන්නවා. ඔසවනවා ගෙනියනවා තියෙනවා. දැන් එකක් වැඩි. ඔසවනවා ගෙනියනවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියලා බලනවා. හැරිනකොට අර මුල් දවස් 3ේ හිතාපු අනේ කෙලස් වලට නම් සිතුවිල්ලක්වත් මාත්‍රයක්වත් උපදින්න එපා මේ දිසාව පැත්තෙන් කියලා. එතකොට පින්වත්නි තමන්ගේ නෝනා ඉස්සරහට ආවත් යව පේන්නේ නැහැ. භාවනා කරද්දි පේන්නේ නැහැ. මේ ඇස්සරගෙන ඇවිදිනවා. පේන්නේ නැහැ ඉස්සරහට එන කෙනාව. ඒ කියන්නේ රාගයට නිමිත්තක් අහුවෙන්නේ නැහැ. ඒ ප්‍රබලයි මේ සිත. තමන්ගේ මහත්ය ඉස්සරහටවත් පේන්නේ නැහැ. මේ මං ඔයාගේ ඉස්සරහ ඉන්නවට පේන්නද නැද්ද මං දැක්කේ නැහැ කියනවා. ඒ ඉච්චර දියුණුයි සමාධිය. ටික ටික දියුණු වෙන්න ගන්නවා. ඒ හැමදාමත් සිත නඩත්තු කරා කෙලෙස් සිතුවිලි උපදින්න එපා මට දිසාවෙන් කියලා. ඊට පස්සේ 9 ඉඳලා 12 වෙනකන් ඒ දවස් 3 යා එක කරනවා. එතකොට එයාට ඒක පාදේ ඔසවනවා ගින යනවා තබනවා කියලා. අරන් යන බවට එතකොට මුල් දවස් 6 9ට වඩා ගමන හිමි. හෙමින් යා ඇවිදින්නේ. අර මුල් දවස්වල හයියෙන් ඇවිදුණා. ඇයි වැඩිය වැඩ නැහනේ. ඇවිදගෙන යනවා. ඊට පස්සේ මුල් දවස්වල වැඩක් තිබෙම නැහනේ. හැරෙනකොට විතරනේ තිබ්බේ. තුන්වෙනි දෙවෙනි දවස් 3 ඉඳලා 6 වෙනකන් යාට තිබ්බා මේ වම දකුණ කියලා. ඒත් හයියෙන් ඇවිදින්න පුළුවන්. ඇයි වම දකුණ කියලා විතර. දැන් යාට නැහනේ පාදේ ඔසවනවා ගෙන. හරිම හෙමින් ගමන. එහෙනම් මේ විදර්ශනා ඥානීයට රූපේ ලෑස්ති කරගන්නකොට ලෑස්ති කරගන්න ගමන හෙමි. විදර්ශනා ඥානෙට හුඟක් ඔයාලගේ රූපය ලෑස්ති වෙනකොට ඔයාලගේ ගමන ගොඩාක් හිමින් සංසුන් ගොඩක් එතාට. නිකම්ම සංසුන් බලන්නකේ සංයමේ නිකන් එන්නේ. ඔයාලා ඇවිදිනකොට පවා පුදුම සංයමයක් එනවා. රූප විදර්ශනාවට ලෑස්ති කලබලකාරී රූපයක් පවත්වන ගමන් විදර්ශනා කරන්න බෑ. ඒක අවංකව යවමනාවෙන් නෙමෙයි කරන්නේ. ඊට පස්සේ ඊළඟට මේ සාමාන්‍යයෙන් දවස් 12 ඉඳලා 15 විතර වෙනකම් මං කියවන මාසයක් ඕන කියලා මේකට. ඒ දවස් තුනේදී ඔයාලා කරන්නේ මොකද්ද දන්නවද? ඒ දවස් තුනේදී ඔසවනකොට ඔසවන බවට තුන්වරක් හිතනවා. ගෙන යනකොට ගෙන යන බවට තුන් ඔසවනවා ගෙන යනවා ගෙන යනවා ගෙන යනවා කියලා තුන්වර. මෙහෙමනේ පින්වත්නි ඔසවනවා ඔසවනවා කියලා කියන්නේ වෙලා යන්නේ. ඔසවනවා කියලා හිතන්න වෙලා යන්නේ නැහැ. මේ හිතින්නේ කරන්නේ. දැන් මම ඔසවනවා 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 කියලා තුන්වරක් කිව්වොත් අමාරුයි මේක. ඇයි මට මේක කියන්න වෙලානේ තුන්වර? කියනකොට වෙලා යනවා. නමුත් පින්වත්නි කියන්නේ නැතු ඔසවනවා ඔසවනවා කියලා තුන්වරක් හිතන්නකෝ. පොඩිම පොඩි වෙලාවයි යන්නේ. ගෙන යන තුන්වරක් කියනවා තබන බවටත් තුන්වරක් එහෙම කියනවා. අන්න එතකොට දවස් 15ක් විතර ගිහි. දැන් ඔන්න ඕගොල්ලන්ගේ කය පුදුම සංයමයකට පත් වෙලා. ඊට පස්සේ මේ ඔසව ඒ විදිහට ගෙන යනකොට පුදුම සිහියකුත් පිහිටනවා. නිකන් ඔයාලට සමහර දවස් දෙම් 15ක් විතර මේක එක දිගට කරපු නිසා පුළුන් ගොඩක ඇවිදිනවා වගේ මහ පුදුම සැහැල්ලුවක් වුණත් කාය පස්සද්ධියක් වුණත් ඇති වෙන්න බැරි නෑ. හැබැයි එතනදී කාය පස්සද්ධියක් ඇති වුණොත් ඒ ඇති වෙච්ච කෙනාට විදර්ශනා කරන්න ඕන වෙන විදිහක් තියෙනවා. දවස් 15ක් විතර මේක කරගෙන යනකොට එයාට නිකන් පුළුන් ගොඩක ඇවිදිනවා වගේ හරිම සැහැල්ලුවක් දැනෙනවා නම් එයාට ඒකෙම පුළුවන් නාම රූප ඒකෙන් ඒක සක්මනම පාවිච්චි කරන්න පුළුවන් නිවන් දකින්න. නැත්නම් එහෙම ඇති වුනේ නැත්නම් ওই දවස් 15 පාවිච්චි කරන ගමන් රූප විදර්ශනාවට වාඩි වෙනවා. ඕක හැමදාම කරනවා විනාඩි 15ක් කරනවා 15ක් භාවනාවට. 15ක් කරලා ඒ එතනම භාවනාවට වාඩි වෙනවා. එතනම කියන්නේ මේ ගේවල් ඉස්සරහා භාවනා කරන්න ඕනේ නැහැ. ওই විදියට ඇවිදලා එයාට පුළුවන් මේ භාවනාසනීට යන්න එහෙම සිහියෙන් ගිහින් වාඩි වෙනවා රූප විදර්ශනාවට. එතකොට එන්නේම වාඩි වෙලා ඊට පස්සේ යා මේ ඒ වාඩි වෙනකොට යාට හොඳට සිහිය දියුණුයි. මොකද දවස් 15ක් යා විනාඩි 15 ගානේ කරාපු ඉතා විශේෂ විධික්‍රමයක් යා තුල තියෙනවා. එහෙම වාඩි වෙලා ඊට පස්සේ අර රූපය සම්බන්ධ භාවනාවට පටන් ගන්නවා. එතකොට රූපේ විසිරුවල යා බලන්න පටන් ගන්නවා. හොඳට භාවනා. මොකද යාට ඇත්තටම සමාධිය වෙනම වඩන්න ඕනේ. අර විනාඩි 15 දී 20 දී සමාධිය ප්‍රබල වෙලා තියෙන. එහෙම ගිහින් වාඩි වෙලා යා රූපේ විසිරුවන්න පටන් ගන්නවා. රොඳට රූපේ තමන්ගේම රූපේ විසුරුව විසුරුව බලනවා. භාවනාවෙන් වාඩි වෙලා වාඩි වෙලා ඉන්න රූපේ දිහා යා හොඳට බලනවා. එතකොට යා බලන හොඳට රූපේ විසුරුවල බලනවා. එතකොට විසුරුවල බලනකොට ඔයාලාට රූපේ පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මම කියලා රූපයක් පේන්නේ නැතුව යනවා. එතකොට මම කියලා රූපයක් පේන්නේ නැතුව යනවා පින්වත්නි රූපේ නිසා යාළට දැන් කෙලස් ඇති වෙන්නේ නැහැ. මොකද මම කියලා තමන්ගේ රූපේ දිහා ඇස් දෙක පියාගෙන භාවනාවෙන් රූපේ දිහා බලනකොට තමන්ව පේන්නේ නැතුව යනවා. රූපේ කියන එක අර මේ මොකුත් නැහැ නෙමේ රූපේ කියන එක කොටස් විදියට පේන්න ගන්නවා. මූලික වශයෙන් අර අනිත්‍ය මේ අසුබේ පෙන්නන කෙස්ලොම් නියදත් සමමස් විදියට බෙදලා බලන්න පුළුවන් රූපේ භාවනාවෙන් වාඩි වෙලා. ඒ විදියට බෙදලා බලනකොට Tamanට මාව පේන්නේ නැහැ. එතකොට මාව වැටෙන්නේ නැතිකොට මේ රූපය මේ බඳු ඊටාම අප්‍රසන්න දෙයක් රූපේ කියලා රූපේ පිළිබඳ එක්තරා අනබිරතියක් උපදින්න ගන්නවා. එතකොට ස්ථීරව රූපේ වටිනාකම එළියෙන් පේන්න ගන්නවා. හරි කමන්නේ ඉතින් මගේ රූපේ නම් මෙහෙම තමයි නමුත් මගේ දරුවගේ රූපේ ප්‍රසන්නයි. මගේ දරුවගේ රූපේ මధుර රූපය. මගේ දරුවගේ රූපේ කියන්නේ සුන්දර රූපය. කියා මගේ නෝනගේ රූපේ සුන්දර රූපය. මගේ මහත්තයගේ රූපය. අර එළිය වටිනාකම වැඩියෙන් පේන්නේ. එතකොට එයාවත් ওই විදිහටම බෙදලා බලනවා. ඒ විදිහට බෙදලා බලනකොට රූපේ පිළිබඳ එක්තරා මෙදහත්කමක් එනවා. ඒ මෙදහත් බව දිගට දිගට කරගෙන යනවා. ඒක දිගට දිගට ඔක්ක කරනවා. එළියටයි ඇතුළටයි දිගට දිගට කරනවා. ඒ දිගට දිගට ওই විදියට බලනකොට පින්වත්නි යාට පුළුවන් රූපයේ ධාතු වශයෙන් ඊළඟට ඕක මාසයක් සති දෙකක් විතර කරනකොට යා ධාතු වශයෙන් බෙදනවා. අර කෙස්ලොම් නියදත් සමමස්නහර ඇටමිඳුළු ඒ විදියට අර අසුබය වඩන්න බෙදන විදියට බෙදන්නේ ප්‍රධාන ධාතු විදියට බෙදනවා. එයාගේ රූපයත් බෙදනවා. gedara ඉන්න අයගේ රූප වටිනාකම් පේන පේන රූප බෙදනවා. භාවනාවෙන් විතරයි කරන්නේ ඇස්සරියට පස්සේ වෙනද වගේ අය හොඳයි කම් පානවා. වෙනද වගේම කෝල් කරනවා හොයනවා බලනවා විමසන වෙනද වගේ කරනවා. හැබැයි ඉතින් එහෙම අර ඊට පස්සේ මේ සාමාන්‍ය මේක සති දෙකක් විතර කරලා ඊළඟ සති දෙකේ මේ රූපේ ධාතු වශයෙන් බෙදලා බලනවා. ඔන්නෝම් බෙදලා බලනකොට රූපේ පිළිබඳ අර රූපේ නිසා රූපේට පිවිසෙලා සංයෝජනාබිනි සංයෝජනවල වෙලීම බැඳීම දුර්වල වෙන්න ගන්නවා. ඒ ගැට ටික බුරුල් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ ටික බුරුල් වෙනකොට ඒ ගැට ටික දුරවල වෙනකොට මේ විදිහට බලන්න බලන්න ඔයාලගේ හිතට මහ විශාල ප්‍රීතියක් හරිම ආස්වාදජනක මානසික අත්දැකීමක් එයා තුල පැන නගින්න පටන් ගන්න. ඒක හරිම මිහිරි එකක්. ඒක හරිම රහයි. ඒක පින්වත්නි, ඒක රහ කරන්න පුළුවන් දවස් දවසක් බඩගින් ඉන්න පුළුවන්. ඒක හරිම රසවත්. ඒක මොකද ඒ හිතට වැටෙන ආධ්‍යාත්මික සහනේ හරිම රසවත් දෙයක් පින්වත්නි. අන්න ඒ රසවත් බව වැටෙනකොට පින්වත්නි විශේෂ ඥානයක් උපදිනවා. මොකද්ද? රූපේ මත පිවිසිලා නෙමෙයි ලෝකේ මිහිරිම ආස්වාදේ තියෙන්නේ. රූපේ විදර්ශනා ඥානෙන් විමසා බැලීමෙන් තමයි ආස්වාදේ උපදින්නේ කියලා විශේෂ ඥානයක් උපදිනවා රූපේ ගැන. දැන් මෙච්චර කල් රූපේ නැතුව බෑ වගේ එකක් තිබ්බනේ. දැන් යාර රූපේ අතහැරීම ඉන්නේ රසවත්කම ඉන්නේ. දැන් මෙච්චර කල් එයාට තිබ්බේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී රූපේ ඇසුරු කිරීමෙන් තමයි ආස්වාදයේ තියෙන්නේ කියලා. දැන් එයාට තේරෙනවා භාවනා කරද්දී නෑනේ රූපේ අතහැරීමෙන් රූපේ ගැඹුරින් විමසීමෙන්නේ රසවත්කම තියෙන්නේ කියලා. ලෝකයාට නැති යාට විතරක් අයිති රහක් දැනින්න ගන්නවා. අන්නේ රස වැටෙන්නේ මනෝ සම්පස්සේ. අන්නේ මනෝ සම්පස්සේ විදර්ශනා කළාම සෝවාන් වෙනවා. එයා ඒ මනෝ සම්පස් ඒ අර මනසට එයාට ඥානයක් උපදිනවනේ. මොකද ඒක තමයි අභිඤ්ඤත්ත භාවය, විශේෂ ඥානය. විශේෂ ඥානයක් ඇති වෙනවා. ඒ විශේෂ ඥානේ යාට ඇති වෙන මොකද්ද? මෙච්චර කල් රූපයේ තුරුල් කරගෙන රූපයත් එක්ක ඇයි හොඳයි කම්පාගෙන මං ආස්වාද හේව්වට අනේ මේ මම දුවලතින වැරදි පාරකනේ. මොකද්ද හරි පාර? මේ විදියට රූපේ ගැඹුරින් විමසා බැලීමෙන් රසවත්කමක් එන්නේ. එයාටම උපදිනවා නිකන් මං එක එක අර සක්මනේදී මේක උපදිනවා නම් එයා ඒක එතනින්ම දිගට කරගෙන යන්න ඕන. නැත්නම් එයා භාවනාවට වාඩි වෙලා මුල් කාලෙක මොකද සති දෙකක් කරනවා, රූපේ දෙතිස් කුණප කොටස් විදියට බෙදලා විමසලා බලනවා, එළිය රූපත් බලනවා. ඊට පස්සේ තව සති දෙකක් කරනවා සතරමා ධාතු විදියට. ධාතු විදියට විතරක් රූපේ බෙදනවා, එළිය රූපත් ධාතු විදියට විතරක්. ඔය විදියට බලනකොට එයා තුල උපදිනවා මොකද්ද? අභිඤ්ඤත්ත භාවය. විදර්ශනාවේ ප්‍රධාන අර්ථය අභිඤ්ඤත්ත භාවය. අයි මතකද ඔයගොල්ලෝ දේශනාවේ මුලින් කිව්වා අභිඤ්ඤ විශේෂ ඥානයයි පූර්ණ අවබෝධයයි කෙලෙස් නිරුද්ධ කිරීමයි අරමුණු කරගෙන තමයි රූපේ විදර්ශනා කරන්න කියලා. ওই විදියට බලනකොට එයාට එනවා පින්වත්නි මහ පුදුමාකාර රසයක්. හරිම රහයි ඒක. ඒක හොඳට රසවත් කරන්න ඕන, රස කරන්න ඕන. එතකොට වෙනදා රූපයත් එක්ක හැපි හැපි ආසාදේ හෙව්වට දැන් අද උපදිනවා රූපේ යථාර්ථවාදී විමසීමෙන් රසවත්කමක් දැනෙනවා. පුදුම රසයි ඒක පින්නවා. ඒක රස කරන්න පුළුවන්. එතකොට එයාට විශේෂ ඥානයක් උපදිනවා. අනේ රූපය මත රූප සම්පස්සෙන් නෙමෙයි ආස්වාති උපදින්නේ. රූපයේ පිළිබඳ අවබෝධයෙන්නේ රසවත්කම එන්නේ. අන්නේ රසවත්කම වැටහෙනකොට ඒක වැටෙන්නේ කුමකටද? මනෝ සම්පස්සෙන්. ඇස් දෙක පියාගෙන මනසින් ඒක රස කරන්නේ. ඒ මනෝ සම්පස්සයෙන් උපන්න ආස්වාදය අනිත්‍යයි කියලා බැලුවොත්, රූපේ විතරක් නෙමෙයි ඒක අනිත්‍යයි කියලා බැලුවොත් අන්න නාම රූප පරිච්ඡේදක ඥානියට යනවා. එතකොට යා නිවනට පත් වෙනවා. ඉතින් මේකේ ගොඩක් දේවල් කියන්න ඕන. අපිට පැයකට වඩා වැඩි වෙලාවක් ගෙවිලා තියෙන නිසා අපි දේශනාව විවර කරනවා. නමුත් මේක තව ගොඩක් තියෙනවා කොටස්. මේක ඇත්තටම මේක අර මේ කාය මේ සක්මන් භාවනාවේදී මෙතනින් එහාට යන ටික කියන එකත් හරි වටිනවා. අපි ඒක ඉස්සරහ දේශනාවකදී කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ විදිහ මේ ටික ඔක්කොම පින්නත් පොඩි සතහන් විදියට හරි තියාගෙන මෙන්න මෙහෙම එකම්මට කරන්න තියෙන බව විතරක් හරි ඔළුවේ තියාගෙන බුදුරජාණන්සේගේ ධර්මය තුළ හැසිරෙන්න. එතකොට මේකේදී එක තැනකදී කෙලෙස් ටික වැටෙනවා පින්නත්. ඒ නිසා ඒ බඳු ඥානගත වීමක් පිණිස මේ දේශනාව ඔය පින්තුන්ලා හැම දෙනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, මේ හෝරාව ඉතා බලවත් හෝරාවක්. මේ ඇත්තන්ට විශාල කුසලයක් වැඩෙන නිවන් මඟට උපකාර වෙන හෝරාවක්. ඉතින් ඒ නිසා ඒ සඳහා දායකත්වයෙන් කටයුතු කළේ අපේ කල්යාණ මිත්‍ර පිටකොට්ටේ පදිංචි ජගත් එදිරිවීර මහත්මාත්, අපේ කල්යාණ මිත්‍ර ප්‍රිකාන්තා එදිරිවීර මහත්මියත් දෙදෙනා, ඒ වගේම විදේශගතව සිටින දිලංජන ඉදිරිවීර සහ ජනිත් ඉදිරිවීර කියන දරුවන්ටත් අපි ආශිර්වාද කරනවා. ඒ පින්වත් දරුවන්ටද මේ ධර්ම දානමේ කුසල් තම තමන්ගේ ජීවිතවල වඩා අර්ථයක් පිණිස, ආර්ථික අධ්‍යාත්මික සමෘද්ධිය පිණිස පින්වත් දරුවන්ටද මේ ලංකාවේ ලෝකේ විශාල පිරිසක් ධර්ම ශ්‍රවණ මේ කුසලය, දිලංජන ඉදිරිවීර සහ ජනිත් ඉදිරිවීර කියන පින්වත් දරුවන්ටද මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. විශේෂයෙන්ම අපේ ජගත් එදිරිවීර මහත්මයාටත් අපි නෝනා මහත්මියටත් මේ කුසල් සුවසේ නිවන් අවබෝධ කරගන්නට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අගෝස්තු මාසේ 4 වන දින වියවුණු තමන්ගේ ආදරණීය පියතුමන් වන ලියෝප්‍රික් ද සිල්වා පියතුමන්ටත් එවගේම අපේ ජගත් එදිරිවීර මහත්මගේ නමින් මියගිය ඥාතීන්ටත්, ප්‍රිකාන්ත එදිරිවීර මහත්මියගේ නමින් මියගිය ඥාතීන්ටත්, පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජූනි මාසයේ දෙවන දිනට ජන්මදිනයේ දෙන නිලූරි සිල්වා නැගණියටත් ආශිර්වාද කරලා තිනවා. ඒ පින්වත් මහත්මියටද නිදුක් නිරෝගී සුව සැලසේවා, කායික මානසික සුවපත් බව වේවා, දිගාසිරි සම්පත් පිණිස මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම දාන මේ කුසල් විශේෂයෙන්ම සුජීවත්ව වාසය කරන පී එදිරිවීර පියතුමන්ටත්, ගීතාංජලි එදිරිවීර මෑණියන්ටත්, අසුන්තා සිල්වා මෑණියන් ප්‍රදාන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විචාපටත්, සියලු අපගේ පින්වත් දෙමව්පියන්ටත්, සියලු මහා සංඝරත්නයටත්, ලක්වාසී ලෝකවාසී ධර්මශ්‍රවණී කරපු විශාල පින්වත් පිරිසක්, පින්වත්නි මේ දේශනා දැන් ලක්ෂ ගානක් අහනවා. ඉතින් ඒවා මේ විශාල පිරිසක් රූපවාහිනියෙන් මේ දේශනා බලනවා, අහනවා, විමසනවා, හොයනවා, බලනවා. ඒ අපිට හොඟක් තේරෙනවා. එළියට දේශනාවලට වඩිනකොට විශාල පිරිසක් රැස් වෙනවා මේ දේශනා වෙනුවෙන්. ඒ නිසා ඒ සියලු දෙනා ධර්මශ්‍රවණ මේ කුසලේ මේ පිණුතුන්ටත්, මේ පිණුතුන්ගේ දරුවන්ටත් ජීවිතාවබෝධයේ පිණිස වේවා. ඒ වගේම සියලුම දෙවියන්ටත්, සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.
යතේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්මදායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ පිටකෝට්ටේ පදිංචි ජගත් එදිරිවීර, ෆ්‍රිකන්දා එදිරිවීර, පුතුන් දෙපළවන දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර විසින්. පරලොව සැපත් ඥාති පිරිසවන මෙම උතුම් ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් අගෝස්තු මස 4 වන දින විය වූ ආදරණීය පියාණන් වන ලියෝෆ්‍රික් සිල්වා පියාණන්ටත් මෙම උතුම් ධර්ම දාණයට දායකත්වයේ දරන පින්වතුන් සියල්ලන්ගේ නමින් පරලෝසපත් ඥාතීන්ටත් භවගාමී සසර සැපවත්ව නිවන් සුවේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව විසෙන ඥාති හිතමිතුරු පිරිස වන ජූනි මස 2 දින ජන්මදිනයේ සමරන නිලෝරි සිල්වා නැගණියට සුභ ජන්මදිනයක් වේවායි ආසිරි ප්‍රාර්ථනා කරනු ලබන අතර ඇයට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවායි ආශිර්වාද කරනවා. මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් දායකත්වයේ දරන අයට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පී එදිරිවීර පියාණන්ටත්, ගීතාංජලි එදිරිවීර සහ අසුන්දා සිල්වා මෑණියන් දෙපළටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබන අතර උන්වහන්සේටත් සීලම මහා සංඝරත්නයටත් පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාව බෝධිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශකයන්න් වහන්සේගේ දෙමාපියන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලක්වාසී ලෝකවාසී පින්වතුන් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලබත්වා, ධර්මාවබෝධය ලබත්වා. සුමන සමන් දෙවියන්තුළු 33 කෝටියක් දෙවිවරුන්ට මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.